ප්‍රසන්න රණතුංග මැතිතුමා ඔබතුමාට කතා කරන්න.
අරු සභාපතිතුමනි, මරික්කා මන්ත්‍රීතුමා කතා කරපු කාරණා පිළිබඳ මම උත්තර දෙන්නේ නැහැ දැම්මම. මොකද මම බලාපොරොත්තු වුණේ ඊට වඩා ප්‍රායෝගික වැදගත් විදියට මේ සාකච්ඡාවට අවතීර්ණ වෙන්න. කරු කතානායකතුමනි, අප අමාත්‍යාංශයේ ශීර්ෂාංක 123 291 309 ඉඳන් 311 දක්වා වැර්ශීෂ සම්බන්ධව අද අපි සාකච්ඡා කරනවා. අපි පහුගිය අයවැයේදීත් මම පැහැදිලිව කිව්වා එදා ඒ අමාත්‍යාංශයේ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච සියලු කරුණු කාරණා උපදේශක කාර්ක සභාවට යොමු කරලා ඒ සම්බන්ධව අවශ්‍ය පියවර ගන්නවා කියලා. ඒ වගේම අදත් මතක් කරන්න ඕනි, අද මේ පාර්ලිමේන්තුව තුළ මේ අමාත්‍යාංශයට අයිති මේ වැර්ශීෂයන් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන කරුණු කාරණා උපදේශක කාර්ක සභාවට යොමු කරලා ඒ පිළිබඳව ධනාත්මකව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබතුමාලා ඉදිරිපත් කරන කාරණා ඉතාමත්ම අපි ධනාත්මකවත් බාරගන්න සූදානම් කියන කාරණාවත් මතක් කරන්න ඕනි. කරු කතානායකතුමනි, මම මුලින්ම කියන්න කැමති, රටේ පැවති ආර්ථික අර්බුදයෙන් පස්සේ රට යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බවට හොඳම සහතිකයක් තමයි මෙවර අයවැය ලබා දී තියෙන්නේ. මොකද ආර්ථික අර්බුදය නිසා කඩාවැටලා තිබුණු රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරලා නැවත ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා වැඩපිළිවෙලක් මේ අයවැයෙන් ඉදිරිපත් කරලා තියෙන නිසා. ඒකට හොඳම උදාහරණය තමයි අපේ මේ අමාත්‍යාංශය. අපේ අමාත්‍යාංශය මේ රටේ සංවර්ධනයේ මනින මිනුම් දණ්ඩක්. නාගරික සංවර්ධන හා නිවාස කියලා කියන්නේ රටේ සංවර්ධනයේ ප්‍රධාන අංශ දෙකක්. මේ අංශ දෙක නිසි ලෙස සංවර්ධනය වෙනවා කියලා කියන්නේ මේ රටේ සංවර්ධනයේ සිදුවෙමින් පවතින බවට හොඳ සාක්ෂියක් ලෙසයි සැලකෙන්නේ. කොවිඩ් පසංගතය හා ආර්ථික අර්බුදය නිසා අපේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වුණ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් අතරමඟ නතර කරන්න සිදු වුණා. ඒ වගේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ ණය සහ සහන වැඩපිළිවෙල තාවකාලිකව නතර කරන්න සිදු වුණා. පහුගිය අයවැයේදී අපි කිව්වා නැවත මෙම ව්‍යාපෘති ආරම්භ කරන බව. මෙම අමාත්‍යාංශයේ අයවැය විවාදයට එක්වින් මුලින්ම මම කියන්න කැමති, අපි කොවිඩ් හා ආර්ථික අර්බුදය නිසා තාවකාලිකව නතර වුණු සංවර්ධන ව්‍යාපෘති වගේම ණය සහ ආධාර වැඩසටහන් මේ වෙනුවෙන් ඇති ආරම්භ කරලා තියෙනවා. කරු කතානායකතුමනි, මම මුලින්ම මතක් කරන්න ඕනි, සජිත් ප්‍රේමදාස මහත්තයා වේවා, මහින්ද රාජපක්ෂ මහත්තයා හෝ වෙන කෙනෙක් හෝ වේවා, ආරම්භ කරපු සියලුම නිවාස අතරමඟ නතර වෙච්චේවා. අපි දැන් පටන් අරගෙන තියෙනවා, මේ අවුරුද්දේම අපි ඒකත් ආරම්භ කරා. මෙවර අයවැයෙන් මේ අමාත්‍යාංශය සඳහා ප්‍රාග්ධාන වියදම් ලෙස මිලියන 50,632ක් බිලියන 50.6ක් වෙන් කර තියෙනවා. පුනරාවර්තන වියදම් ලෙස වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2314.4යි. අයවැය ඇස්ටිමේන්තු මගින් නාගරික සංවර්ධන සඳහා වෙන් කර ඇති මුදල් රුපියල් මිලියන 23,412ක්, නිවාස සංවර්ධන සඳහා රුපියල් මිලියන 7,650කුත්, කසල කල්මනාකරණය හා පරිසර ආරක්ෂණය සඳහා රුපියල් මිලියන 7,790කුත් වෙන් කර තියෙනවා. ඒ වගේම අයවැය යෝජනාව මගින් පුනරින් නගර සංවර්ධනය, කඳුරට දශකය, ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන, අවතැනුවන් සඳහා නිවාස ඉදිකිරීම, බණ්ඩාරවෙල තොග එළවලු මධ්‍යස්ථානයේ දියුණු කිරීම හා විශාල මිහින්තල යන සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 11,450ක් වෙන් කර තියෙනවා. විවිධ හේතු නිසා කඳුකර ප්‍රදේශවල පොදු යටිතල පාසුකම් හා සේවාවන් වර්ධනය අඩු බව සියලු රජයන් පිළිගන්නා කරුණ. මේ තත්ත්වය සැලකිල්ලට ගෙනයි මෙවර අයවැයෙන් කඳුකර දශකය වැනි දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය ප්‍රජා සංවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට යෝජනා කර තියෙන්නේ. ඒ සඳහා ලබන වසරේදී රුපියල් මිලියන 10,000ක් වෙන් කර තියෙනවා. මෙම වැඩසටහන මධ්‍යම පළාත, සබරගමු පළාත සහ මාතර ගාල්ල, කළුතර බදුල් හා කුරුණෑගල යන දිස්ත්‍රික් ඇතුළුව දිවයිනේ දිස්ත්‍රික් 10ක්, ප්‍රාදේශීය ලෙක්කම් කොට්ටාස 89 ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශයේ යටතට ආයතන 21ක් මුලින් ඇතුළත් වුණත් පසුවින් ආයතන කීපයක් වතු යටිතල පාසුකම් අමාත්‍යාංශයට පවරා ගැනුණා. ඊට අමතරව අපේ අමාත්‍යාංශයේ තිබුණු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතන ප්‍රතිවිගත කරන වැඩපිළිවෙල යටතේ මුදල් අමාත්‍යාංශය යටතට බාර අරන් තියෙනවා. මේ අනුව අමාත්‍යාංශයේ දැනට තියෙන ආයතන 15යි. 15න් 7ක් වගකීම රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මැතිතුමාටත්, ඒ වගේම රාජ්‍ය ආයතන 4ක් තේනුක විධාන ගමගේ මැතිතුමාටත් ලබා දීලා තියෙනවා ගැසට් එකෙන්ම. ඒ රාජ්‍ය අමතවරුත් විශාල කාර්යභාරයක් මේ වෙනකොට කරන අමාත්‍යාංශයේ කටයුතු වලදී අපි බෙදා ගැසට් වලින් අපි බෙදාගෙන තිබුණත් සියලුම කටයුතු වලදී ඒ සියලු දෙනාගේම සහයෝගය අපිට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ගරු කතානායකතුමනි, කොවිඩ් ආර්ථික අර්බුද නිසා ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ගෙවීම් ප්‍රමාදයක් තිබුණා. ඒක පෞගිය අයවැයේදීත් කියුණා. එය තවමත් ගෙවන්නේ නැති බව අත මන්ත්‍රීවරු කතා කළත් මේ වෙනකොට අපි බොහෝ දේවල් 90%ක් වගේ මුදලක් අපි ගෙවලා තියෙනවා. මේ වසර ආරම්භ වෙන විට අපිට අපේ අමාත්‍යාංශයට තිය ඉදිරිම් කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් ගෙවන්න තිබුණු රුපියල් මිලියන 12501ක් ඉන් රුපියල් මිලියන 11512ක් මේ වන විට ගෙවා අවසන් කර ඇතියනවා. ඉතිරි මුදල මිලියන 1989ක මුදල මේ වසරේ දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු කථානායකතුමනි, මේක ගිය පාර අයවැයේදි කිව්වා ඉදිකිරීම් ශේෂයේ මුදල් ගෙවලා නැහැ, ඉදිකිරීම් කරුවන් අසරණ වෙලා ඉන්නවා. ඒ සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරලා මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. මේ ආර්ථික අර්බුදයේ මැද්දෙත් ඒ සියලු කටයුතු කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒකම ඉදිකිරීම් කර්මාන්තය සඳහා වෙනම සංවර්ධන බැංකුවක් ස්ථාපනය කිරීම හා ඉදිරි කටයුතු වෙන සංකල්ප පත්‍රිකාවක් අපි මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අනුමැතිය ලැබුණොත් අපි බලාපොරොත්තු වෙනවා මේ වසර තුළ ඒ ස්ථාපිත කරන්න. මොකද ඒක ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයට ඉතාමත්ම වැදගත් කාරණාවක් වෙන නිසා. ගරු සභාපතිතුමනි, මා පසුගිය වසරේ මෙම අමාත්‍යාංශයට අදාළ අයවැය විවාදිත කිව්වා අපේ රටේ පවතින ඩොලර් අර්බුදයේ සැලකිල්ලටගෙන ඩොලර් වලට නිවාස අලෙවි කිරීම ආරම්භ කළ බව. මේ වන විට ඩොලර් වලට නිවාස අලෙවි කිරීම තුළින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 6කට අධික මුදලක් අපි උපයාගෙන තියෙනවා. ඒ ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 20කට ආසන්නයි. මේ යටතේ අලෙවි කර ඇති සංඛ්‍යාව නිවාස සංඛ්‍යාව 13ක්. ගරු කථානායකතුමනි, අපි ඩොලර් අර්බුදයේ තිබිච්ච වෙලාවේ ඩොලර් හොයන්න උවමනාව නිසා තමයි මේ ව්‍යාකෘති ඒ ආකාරයෙන් ආරම්භ කරේ. ඒක හොඳ ප්‍රතිචාර තිබුණා. කෙටි කාලයක් තුළ අපිට ඒ හොඳ ප්‍රතිචාර තිබුණා. බොහෝ දෙනෙක් ඉල්ලීම් කරනවා මේ රජයෙන් ක්‍රියාත්මක මේ වැඩසටහනට ඉදිරියටත් මේ වැඩපිළිවෙල ගෙනියන්න කියලා. අපි ඉදිරියටත් ගෙනියනවා. මං හිතන්නේ අපේ තියෙන ආර්ථික අර්බුදයටත් ඒක ලොකු සුදුමක් වෙයි. මෙම ව්‍යාකෘති යටතේ අලෙවි කරනු පන්නිපිටියේ වීරමාවතේ ජයන්තපුර නිවාසී ව්‍යාකෘතිය නිවාස අපි ඉදිරියේදී කොළඹ 13 බොරැල්ල උරුගඩවත්ත බොරලස්කර්ම කොට්ටාව මාලබේ යන ස්ථානවල ඉදිකර නිවාසත් විදේශ ඩොලර් වලට විකිණීමට අපි සැලසුම් කරලා තියෙනවා. මේ බොහොමයක් නිවාස අරන් තියෙන විදේශ රටවල්වල රැකියාවල් කරන මේ රටේ ජනතාව. නාගරික සංවර්ධන අධිකාරියතුමනි බරපතල චෝදනාව තමයි සැලසුම් හා ආයෝජන අනුමත කිරීම ප්‍රමාදය. මේ කාර්යක්ෂම කිරීම සඳහා අපි කඩිනම් සේවක වන් ස්ටොප් යුනිට් එකක් ආරම්භ කළා. ගරු කථානායකතුමනි, මේ සම්බන්ධව හිටපු සියලු ඇමතිවරු උනන්දු වුණා. ඒ අය මේක ආරම්භ කරා, ප්‍රොපෝස් කරා. හැබැයි මම ආවයෙන් පස්සේ ඒක කඩිනම් කරලා අවසන් කරන්න කටයුතු කරේ. නොයෙකුත් චෝදනා තිබුණා. විනවිද භාවයකින් තොරව කටයුතු කරන නිසා විනවිද භාවයක් ඇති කරන්න කඩිනම් කරන්න තමයි මේ කරේ. මේ වෙනකොට අපි කොළඹ දිස් කොළඹ දේවල් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ගම්පහ කල්තර මේ අවුරුද්ද 2024 ක්‍රියාත්මක කරන්න. ඒ වගේම පළාත් පාලන ආයතනවලත් මේ වෙනකොට යාපනයක අපි ආරම්භ කරා. පළාත් පාලන ආයතනවලටත් මේක හඳුන්වලා දුන්නොත් මේක එක තැනකින් අපිට පාලනය කරන්න පුළුවන් වෙනවා. මිනිස්සු රස්සියාදු නොකර අනුමැතිය ලබා දෙන්න පුළුවන් තියෙනවා. මේවා කරනකොට ලොකු බාධාවල් එනවා. නමුත් මම විශ්වාස කරනවා මේක ඉතාම හොඳ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධව කැප කිරීමේ කටයුතු කරනවා. ගරු කථානායකතුමනි, ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යය තමයි නාගරික සංවර්ධන බල ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශ සඳහා ආර්ථික සමාජීය පරිසරක සෞඛ්‍ය වශයෙන් ඒකාබද්ධ සංවර්ධන සැලසුම් සකස් කිරීම. ඒ අනුව නාගරික ප්‍රදේශ 276ක් අධිකාරියේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉන් පළාත් පාලන ආයතන 87ක් සඳහා සංවර්ධන සැලසුම් ප්‍රකාශයට පත් කර අවසන්. මෙම වසර තුළ සංවර්ධන සැලසුම් 26ක් ගැසට් කරනවා. ඉදිරියේ වසරවල වසරකට සංවර්ධන සැලසුම් 22 බැගින් ප්‍රකාශයට පත් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මම කිව්වා මේ සංවර්ධන සැලසුම් සකස් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යයක් බව. 1978 අංක 40ක දාන නාගරික සංවර්ධන අධිකාරී පනත යටතේ මේ සංවර්ධන සැලසුම් ප්‍රකාශයට පත් කරන්නේ. නමුත් මම මේ සංවර්ධන සැලසුම් ප්‍රකාශයට පත් කර ඇති සංඛ්‍යාව පිළිබඳව සෑහීමකට පත් වෙන්නේ නැහැ. දීර්ඝ කාලයක් 78 ඉඳන් ක්‍රියාත්මක වුණත් ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි වෙලා තියෙන්නේ. ඒක කඩිනම් කරන්නත් අපි යෝජනා කරලා තියෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව කොළඹ ඇතුළු බස්නාහිර ප්‍රදේශ මහනගර සැලැස්ම, හම්බන්තොට මහනගර සැලැස්ම, නැගෙනහිර පළාත් සංචාර කලාපයට අදාළ සැලසුම් සකස් කිරීම මේ වන විට සිදු කෙරෙනවා. ලබන වසර තුළ මෙම සැලසුම් ප්‍රකාශයට පත් කර ආරම්භ කරන්න කටයුතු කරනවා. එවැගේම නුවරඑළිය සංචාරක මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදිත් මේ වෙනකොට අපි කටයුතු කරගෙන යනවා. මහනුවර නගරය සඳහා සංස්කෘතික හා ඓතිහාසික විශාල මහනුවර සැලැස්මද ලබන වසර තුළ ප්‍රකාශයට පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. 2023 වසරේ නාගරික සංවර්ධන අධිකාරියට ඉඩම් සහ දේපළ 14ක් සඳහා ආයෝජන යෝජනා කැඳවල කරලා තියෙනවා. රටේ ආර්ථික අර්බුද හේතුවෙන් ඉදිකිරීම් ශේෂය සිදු බස්පා මැද වුවද රුපියල් මිලියන අදහස් 500කට ආසන්න වටිනාකම් ඇති දේපළ ආයෝජකයන්ට බැහැර කිරීමට අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම ලබන වසරේදී රුපියල් මිලියන 10500ක් පමණ වටිනා ඉඩම් ආයෝජකයන්ට බදු දීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මෙම අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව විදේශ ආයෝජකයන් සඳහා අධිකාරිය සතු ඍජුවම බැහැර කිරීමට කටයුතු කරලා තියෙනවා. දැන්ටමත් ඩොලර් මිලියන 100කට ආසන්න විදේශ ආයෝජකයන් දෙදෙනෙකු ඉදිරිපත් වෙලා තියෙනවා. ලොව පිළිගත් හෝටල් ශ්‍රේෂ්ඨ ආයෝජක වෙත විසුම් පාය ගොඩනැගිල්ල හෝටල් කුටියක් සඳහා තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට යාපනයේ ජනාධිපති මණ්ඩලයේ පිහිටි ඉඩමක් ලබා දීමටත් කටයුතු කරලා තියෙනවා. පෞද්ගලික අංශයේ ආයෝජකයේ දිර්ඝන්වීම සඳහා ඉඩමේ වටිනාකම එක්වර ගෙවීම වෙනුවට ඒ වසර 10ක් තුළ ගෙවීමට හැකි වෙන පරිදි ආයෝජකයන් ලබා දෙමින්ට පියවර ආරම්භ තියෙනවා. ගරු කථානායකතුමනි, ඔබතුමා දන්නවා ආර්ථික අර්බුදයත් එක්ක ආයෝජකව රටකට එනවා අඩුයි. ඒ ආයෝජකයන් දිරිගන්වන්න ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මේ වෙනකොට අපි UDA සතු ඉඩම් සියල්ලම්ම ගොනු කරලා ඉඩම් බැංක එකක් හදලා තියෙනවා. ඒක අපි තානාපති කාර්යාල හරහා ආයෝජකයන් ලබා ගැනීම සඳහා මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. නාගරික පුනර්ජීවන ව්‍යාපෘති යටතේ අඩු ආදායම් ලාභින් සඳහා නිවාස යෝජනා ක්‍රම 22ක් නිවාස 1113814ක් මේ වෙන විට ඉදිකර අවසන්. ඒ පවුල් 11279 නැවත පදිංචි කිරීමට පියවරගෙන තියෙනවා. ඒ අතරේ නාගරික සංවර්ධන අධිකාරියට අක්කර 110ක භූමි ප්‍රදේශයක් නැවත සංවර්ධන සඳහා නිදහස් කරගෙන හැමියාක ලැබුණා. මරිකාර් මන්ත්‍රීතුමා කීපු කාරණාවේ අවධානය යොමු කරනවා. ඒ සඳහා තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. කොළඹ නගරේ මේ තාක්කල් නොවුන ඒ සියලු ඉඩම් ටික එකවු කරගෙන ආයෝජකයන්ට දෙන්න පුළුවන් වැඩපිළිවෙල කැටතේ දැනට ඒ අක්කර 116ක භූමි ප්‍රදේශයක් සංවර්ධනය කරගන්න සංවර්ධන සඳහා අපිට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. මේ ඉඩම් අතරින් සුසුසු ඉඩම් දීර්ඝකාලීන බදුපදන මත සහ වාණිජ්‍ය කටයුතු සඳහා ලබා දීමට කටයුතු කරගෙන යනවා. ඒ වගේම ආසියානු යටිතල් පාසුකම් බැංකුවේ සහාය ඇතුව නාගරික අඩු ආදායම් ලාභින් නිවාස යකුතු 5ක් මේ වෙන විට ක්‍රියාත්මකයි. ස්ටේඩියම් ගම කොළඹ මාවත ෆර්ගියුසන් පාර මාදම්පිට සහ අපලවත් ප්‍රදේශ මෙලෙස ඉදිකරන නිවාස ගණන 3600යි. චීන රජයේ ආධාරය යටතේ නව නිවාස ව්‍යාපෘතියක් අපි ආරම්භ කරනවා. ඊට අදාළ ගිවිසුම් වලට අපි පෞගිය සඳහස්සන් තිබුවා යුවාන් මිලියන 552ක් ආසන්න වශයෙන් රුපියල් බිලියන 25ක් පමණ අපට මේ සඳහා චීන රජය ලබා දී තියෙනවා. මේක ග්‍රාන්ට් එකක්. ඒ අනුව මේක ජනාධිපතිතුමාගේ මැදිහත් වෙලා එතුමා පෞද්ගලිකවම මේ කටයුත්තට දායකත්වය දීලා තියෙනවා. ඒ වගේම
ගරු ඇමතුමා, දැන් චීන රජය බිලියන 24.4ක් දීලා තියෙනවා. හැබැයි ලංකාවේ ආණ්ඩුව ඒකට මේ මිලියන 3472ක් දාන්න ඕනේ. ඒකට ප්‍රතිපාදන තියෙනවද?
නෑ. ඔබතුමා කියනවා වගේ ඔබතුමා දන්නවා මේ ඔබතුමාත් මේක පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මන්ත්‍රීවරේ. මේ රටේ ආර්ථික වශයෙන් මුහුණ දීපු තත්ත්වයන් පිළිබඳ ඔබතුමාටත් අවබෝධයක් තියෙනවා. ඒ සඳහා අපිට ලබා දෙන්න බැරි එක අපි දැන් නෙගෝෂিয়েට් කරලා නිවාස සංඛ්‍යාව යම් ප්‍රමාණයකට අඩු කරලා අපේ දායකත්වය අඩු කරලා කටයුතු කරලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා. ඒ වගේම මේ ගෙවල් හදනෙවෙන් ගෙවල් 108ක් කලාකරුවන්ට සහ මාධ්‍යවේදීන් සඳහා අපි විවිධභාවයෙන් ලබා දෙන වැඩපිළිවෙලක් ඉදිරියේදී ඉදිරිපත් කරලා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය අඩු ආදායම් ලාභින්ට වගේම මධ්‍යම ආදායම් ලාභින් වන වෘත්තිකයන්ට හා රජ සේවකින්ට නිවාස ව්‍යාපෘති ඉදි කරනවා. බොරැල්ල, ඕල් වියව් හා අංගොඩ ලේක් ප්‍රෙස් එවැනි නිවාස ව්‍යාපෘති දෙකක්. එම නිවාස ව්‍යාපෘතිවල නිවාස විකරණ සඳහා ඔප්පු ලබා දීමට මේ වෙනකොට සිදු කරනවා. දැන්ටමත් අපි ඔප්පු 264ක් මේ වෙනකොට ලබා දීලා තියෙනවා. ගිය පාර අයවැයේදීත් අපි කිව්වා මේ ඔප්පු ලබා දීම අපි ආරම්භ කරනවායි කියලා. ඒකේ මූලික වැඩ කටයුතු අපි ආරම්භ කරා. ගරු ජනාධිපතිතුමා මේ අයවැයේදී ඉදිරිපත් කරේ ඒ කාරණාව ගරු කථානායකතුමනි, මොකද මේක නිකම්ම කරන්න බෑ. ඔබතුමා කිව්වා වගේ රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ කාලේ ඉඳන් ඉඩම් දීලා තියෙනවා. මේ මිනිස්සු ඒවල පදිංචි වෙලා ඉන්න, ඔප්පුවේ අයිතියක් නැහැ, බැංකුවකට ගිහිල්ලා ණයක් ගන්න විදියක් නැහැ, හදිස්සියකටවත් පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුව මේ නීති හා අනපනත්. ඒව සංශෝධනය කරන වැඩපිළිවෙල පිළිබඳව අවස්ථා හතරකදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කරලා නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන ඒ නීති වෙනස් කරන්න අපි මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා මේ කාරණාව කිව්වේ. මේ වෙනකොටත් 2023 අපි ඉඩම් ඔප්පු ලබා දීලා තියෙනවා. මම ඒ කරුණුකාරණ ඔබතුමාලට ලබා දීලා තියෙන පොතේ පැහැදිලිව කියනවා. කාලය පිළිබඳව තියෙන නිසා මම දීර්ඝ පැහැදිලිම් කරන්නේ නැහැ. ඒ වගේම සියක් නගර නාගරික යටිතල් පාසුකම් හා නගර සංවර්ධන වැඩසටහන සඳහා මෙම වසරේදී රුපියල් මිලියන 3414 ප්‍රතිපාදනය වෙන් කරන ඒ අතරේ මේ වසර සඳහා ව්‍යාකෘති 156ක් අඳුනාගෙන ඉන් ව්‍යාකෘති 134ක මේ වෙන විට වැඩ අවසන් කර තියෙනවා. ඒ අනුව ඉතුරු ව්‍යාකෘති 22ක වැඩ අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 600ක ප්‍රතිපාදනයක් ලබන අවසරෙදිත් වෙන් කරලා තියෙනවා. අපි ඒ පිළිබඳවත් දීර්ඝව කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොළඹ නගර ඇතුළු බස්නාහිර පළාතේ ජනතාව මුහුණ දෙන බරපතල ගැටුවක් තමයි ගම් වතුර පොඩි වැස්සකටත් යට වෙනවා. අපි දැක්ක පෞගිය දවස්වල මේ ගම් වතුරෙන් කොළඹ නගරය යට වෙච්ච හැටි. කොළඹ ගැන කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ ගම් වතුර පාලනය කිරීම සඳහා පසුගිය අයවැයෙන් රුපියල් මිලියන 2100ක ප්‍රතිපාදනය වෙන් කර තිබුණා. ඒ අනුව කොළඹ අගනගර කලාපය සහ ඒ අවට පවතින අලමාර්ග කිලෝමීටර 44ක් ද්විතීක අලමාර්ග කිලෝමීටර 52ක් සහ හැමිල්ටන් ඇලේ කිලෝමීටර 22ක් නඩත්තු කිරීම ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව සිදු කරනවා. ඒ වගේම මාදිවල දකුණු හැරුම් ව්‍යාකෘති කළුපාලමේ යෝජිත ගේට් මවුන්ටන් පම්ප් ස්ථාපනය කිරීම වැනි ව්‍යාකෘති 9ක් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනවා. අපි දන්නවා මේ ධාරානිපාත වැස්සත් එක්ක විශේෂයෙන්ම ගම්පා යට වෙනවා. ඒ පෞගිය කාලේ යම් යම් ව්‍යාකෘති වල ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට මෙහෙම හරි බේරගන්න පුළුවන්කම ලැබුණේ. වේරස්කංග වැස්ස ජල අපවහන පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාකෘතිය කටයුතු 2022දී අවසන් කළා. එහි අලමාර්ග හා අවට පරිසර පිරිසුදු හා පිළිවෙලට තබා ගැනීමේ නඩත්තු කටයුතු මෙම සංස්ථාව සිදු කරනවා. ගම්පා දිස්ත්‍රික්කයේ කල්ත දිස්ත්‍රික්කයේ මේ සඳහා විශේෂ ව්‍යාකෘති ගණනාවම ක්‍රියාත්මක කරනවා. මුහුදු වැලි දේශීය වෙළඳපොළට නිකුත් කිරීමේ ව්‍යාකෘතිය මේ වෙන විට කෙළවර පිටි ආශ්‍රිත ක්‍රියාත්මක වෙනවා. මේ වෙන විට එමගින් නිෂ්පාදන වන වැලි දේශීය සහ ජාත්‍යන්තර වලි කිරීම සඳහා පියවර ගනිමින් තියෙනවා. ජාත්‍යන්තර මෙම වැලි අලෙවි කිරීම සඳහා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් කඩමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බේරවැව ව්‍යාකෘතිය ඉතාමත් හොඳ ව්‍යාකෘතියක්. අපිට ඒක ග්‍රාන්ට් එකක් විදිහට නියාමන වැඩසටහනක් විදිහට අපිට ලැබුණා. මේක ජපාන් ආධාර යටතේ ඇමරිකානු මිලියන 3ක උපකරණ මේ විනිට රටට ලැබෙමින් පවතිනවා. බේරවැව නඩත්තු කිරීම ඒ ගුණාත්මක වැඩි දියුණු කිරීම හා ඒ සිදු කිරීමට නියමිතයි ගරු කථානායකතුමනි. හැබැයි මේ නියාමන වැඩසටහන අපිට සාර්ථක වුණොත් අපිට මේ රටේ අනිකුත් ප්‍රදේශවලත් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම විදුලි බල මණ්ඩලය කෙරවල පිටියේ ක්‍රියාත්මක කරන ව්‍යාකෘති පහක් සඳහා අවශ්‍ය ඉඩම් ලබා දීමට අපි කටයුතු කරගෙන යනවා. එය මෙරට ජාතික විදුලි බල පත්තරයේ ධාරිතාවට වැඩි කිරීමට හේතු වන ඇත අපි විශ්වාස කරනවා. ගොඩාක් ඉඩම් තිබුණා ගරු කථානායකතුමනි. රජයේ ඉඩම් SLRDC1 නිවාස සංවර්ධන අධිකාරිය ඒ වගේම UDA1 සතු ඉඩම් අපි මේවායින් මුදල් ලැබෙන්නේ අනවසර පදිංචිකරුවෝ රැස් වෙනවා. ඒවා නියාමනය කරන වැඩපිළිවෙලක් එක්ක අපි පෞගිය කාලේ කරා. එහි විශාල ආදායමක් රජයට ලැබුණා. ඒ මුදල් මේ ජනතාව වෙනුවෙන් ඒ ප්‍රතිලාභ ලබා දෙන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ගරු කථානායකතුමනි, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පිළිබඳව මම කතා කරන්න යන්නේ. රාජ්‍ය අමාත්‍යතුමා ඒ සම්බන්ධව කතා කරයි. මම ඔබතුමා කිව්වා වගේ ඔබට ගියක් රටට හිතක් පිහිදු නිවාස සුබිතුරු සේවන ආධාර ඉන්දියානු ආධාර වගේ විවිධ වැඩසටහන් පෞකිය කාලේ හඳුන්වලා දුන්නා. හැබැයි 2020 වසර වෙනකොට ණය ආධාර වැඩසටහන් ඇති අපි ඉදි කළ තියෙන නිවාස ගන්නට 33,365යි. මේ නිවාස ආධාර ලබා දීලා තියෙන නිවාස සංඛ්‍යාව 21,917යි. පෙරවිකුණු නිවාස වැඩසටහන යටතේ සොයිසපර නිවාස ඒකක 30ක්, රක්නපොකුණ නිවාස 72ක් සහ තංගල්ලේ නිවාස ඒකක 30ක් ඉදි කරනවා. ඒ වගේම මිහිඳුපුර නිවාස 560ක් ඉදි කිරීම කටයුතු මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා. මම මේ අමාත්‍යංශය බාරගත්තයින් පස්සේ ගරු කථානායකතුමනි, අපි අලුත් දේවල් ආරම්භ කරේ නැහැ. මොකද අපිට තිබුණා ගෙවල් 98,000ක් බාගෙට හදලා අවසන් කරන්න බැරුව. අපි අලුත් දේවල් කරන්න ඔබතුමා කිව්වාගේ අපි මේ සජි ප්‍රේමදාස මහත්තයා පටන් ගත්ත දේවල් පවා අපි අවසන් කරනවා. මොකද ඒවා ප්‍රතිලාභ ලැබෙන්නේ ජනතාවට. ඒ නිසා ඔබතුමා කියපු කාරණා වැරදි. අපි කරේ නැහැ කියන එක අපි ගාව තියෙන සංඛ්‍යාලේඛන. අපි එහෙම බෙදීමක් කරේ නැහැ. පෞගිය කාල අවුරුදු ගාන 30 තිබිච්ච 98,000කට ඒකට රුපියල් මිලියන 24,000ක් මුදලක් අපිට අවශ්‍ය වෙනවා. ඒ මුදල් හොයාගෙන මේ නිවාස 98,000ම නැවත ඉදිකිරීම කටයුතු කරන්න ආරම්භ කරනවා. අපි එතකන් අලුත් දේවල් වලට බහින් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ මොකද සමහර විට ගොඩාක් කැමැතිවරු ආවම අලුත් දේවල් තමන්ගේ සංකල්ප ක්‍රියාත්මක කරන්න යනවා. මම කියන්නේ කවුරු හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒ දේ ඉදිරියට යන්න. වැරදි දේ නම් ඒක නවත්තන්න පුළුවන්. ඒ හොඳ දේ තවස හොඳක් විදියට කරන්න පුළුවන් නම් ඒ සඳහා කටයුතු කරනවා. ඒ වගේම මේ වෙනකොට මනුෂ්‍ය නානාකාර ඇමතුමාගේ අමාත්‍යංශත් එක්ක සම්බන්ධ වෙලා විදේශ ශ්‍රමිකයින්ට නිවාස ලබා දෙන වැඩපිළිවෙලකටත් අපි අත ගහලා තියෙනවා. ඒක කැබිනට් පත්‍රිකාව අනුමත වෙලා තියෙනවා. ඒ නිවාස වැඩපිළිවෙල කවදාවත් අවසන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කරුකට. මම හිතන්නේ ඉතිහාසින් නම් හැමෝම දන්නවා රජයේ හැමෝම උනන්දු වෙනවා මේ කටයුත්ත කරන්න. නමුත් අපි හැමදාම මේකට එක්කහුව වෙනවා. ඔබතුමා කියනවා වගේ අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේ මේ 2024 අවුරුද්ද ඇතුළත ඒක හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම නිවාස අවශ්‍යතාවය හා නිවාස ඉදිකිරීම නඩත්තු, ඒ කියන්නේ අලුත් ඇඩියා කරගන්න ඕන අයක දත්ත ටික එකහු කරලා පින්තූරත් එක්ක වෙබ්සයිට් එකකට දාන්න. වෙබ්සයිට් එකකට දාලා අපි දන්නවා මේ වෙනකොට විදේශ රටවල් වල ඉන්න විදේශිකයෝ බොහෝ දෙනෙක් මේ රටේ ඒ වගේ අයට උදව් කරනවා. හැබැයි ඒ අයට තියෙන එකම ගැටලුව මේවල විනිවිදභාවයක් හා මේ පිළිබඳව ඒ අයට තියෙන විශ්වාසයක් නැති හින්දා තමයි කරන්න ඇත්තේ. හැබැයි රජයේ මැදිහත් වෙලා ප්‍රාදේශීය ලේකම් හරහා, කාර්යාල හරහා, නිවාස අධිකාරී හරහා මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරොත් ඕනම කෙනෙකුට වෙබ්සයිට් එකකට ගියොත් ඒ දිස්ත්‍රික්ක අනුව තම තමන්ට උවමනා දේවල් කරන්න පුළුවන් හඳුනාගෙන ඒ සල්ලි account එකට ඇවිල්ලා ඒවා නියාමනය කරන්න විතරයි ඉන්නේ. මම හැමදාම කියන දෙයක් රජය මැදිහත් වෙලා දේවල් අඩපණ කරපුවාම නිලධාරීන් ගිහිල්ලා ඒවා හැමතිස්සෙම අනිත් පැත්තට තමයි කරන්නේ. හැබැයි ඒ මිනිස්සුත් මැදිහත් වෙලා කරොත් ඔබතුමා දන්නවා, ඔබතුමා කිව්වා දහම් පාසල් කාර්ය මම පළාත් සභාවේ ඔබතුමායි මා එකට හිටියේ. අපි සරුදම් අරුණල්ල වැඩසටහන කරනකොට බස්නාහිර පළාතේ දහම් පාසල් 2600කට කිසිම එකකට ආගම් බේදකින් තොරව අපි එක කරා. ඒ වැඩපිළිවෙල හොඳ සාර්ථක කෙරුණා. ඒවා කරනකොට අපි නිලධාරීන්ට දුන්න සීමිත වගකීමක්, ඒවා ඒ ආයතනවලට දීලා ඒවල ප්‍රගතිය බලලා වගකීම් කරා. ඒ වගේ වැඩපිළිවෙල මේ නිවාස වැඩසටහන හැටතෙත් කරනවා. මම හිතන්නේ ලංකාවේ සරුදම් අරුණැල්ල වැඩසටහන ඔබතුමා රජි ප්‍රේමදාස මහතා කරන වැඩ හොඳයි. දැන් ඔබතුමා කියනවා වගේ මගේ අදපු හොඳම ඉස්කෝලේ අද රජිරන්තුංග පාසල, ඒ පාසලට බස් රථයකුත් දුන්නා. එතුමා ගිහිල්ලා කතාවකුත් කරා. එතුමා මගෙන් ඒක කොහොමද ඉස්කෝලේ හැදුවේ කියලා. ඒ වගේ අලුත් නිර්මාණත් එක්ක අපිට වැඩ කරන්න පුළුවන්. ඒ වගේම මේ මෙතුමා කිව්වා වගේ අලුතෙන් අපිට මේ නිවාස වැඩසටහන් මේ ව්‍යාකෘතිය කරොත් රජයේම බරක් අදින්නේ නැතුව රජයේ මැදිහත් වීමෙන් පුද්ගලයන් සම්බන්ධ කරගෙන කරන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර සඳහා විශේෂ අවධානයක් මේ වැඩසටහන් යටතේ අපි අවධානය යොමු කරලා තියෙනවා. අවුරුදු 3ක් යුද්ධය අවසන් කරාට පස්සේ උතුරු වසන්තය නැගෙනහිර නවෝදය වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ යුද්ධය නිසා විනාශ වෙලා තිබුණු උතුරු නැගෙනහිර ජන ජීවිතය අතහතත්වයට පත් කරන්න. අපි දන්නා මේ අවුරුදු ගාන තිස්සේ තිබිච්ච යුද්ධය මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරලා ඒ පැතිවල ඉන්න මිනිසුන්ට සාධාරණයක් කරන්න තමයි උතුරු වසන්තර නැගෙනහිර නවෝදය ව්‍යාකෘති ක්‍රියාත්මක කරේ. නමුත් ඒ ප්‍රතිචාර ඔබතුමාල දන්න යුද්ධයක් කරාම වෛරය තරහ තිබුණ මිනිසුන්ට යුද්ධයේ ජයග්‍රහණය එක්ක ඒ ප්‍රතිඵලයක් හැටියට අපිට ඒ ප්‍රදේශවල ජනතාවගේ සහයෝගය නැතත් ඒ මිනිසුන්ට අසාධාරණ නොකරන ඒ වකවානුවේදී කටයුතු කරා. ඒ වගේම විශේෂයෙන්ම ජනාධිපතිතුමා වර්තමාන ජනාධිපතිතුමා කෙරේ ලොකු විශ්වාසයක් උතුරු නැගෙනහිර ජනතාවගේ තියෙනවා. ඒ නිසා මේ වෙන විට යුද්ධයේ ගැටුම් වලින් අවතැනුවන් නැවත පදිංචි කිරීම සඳහා රාජ්‍ය විවිධ පාර්ශ්වයන්ගෙන් සහාය ඇතුව කටයුතු කළා. ඒ අනුව මේ වන විට නිවාස 147,848 ඉදි කළ නැවත පදිංචි කිරීම සිදු කර තියෙනවා. මේ වසර ආරම්භ වෙන විට නිවාස 1,700 වැඩ අවසන් වෙලා තිබුණේ නැහැ. ඉන් නිවාස 1,104 මේ වන විට වැඩ අවසන් කර තියෙනවා. අපි මේ වසරේදී තවත් නිවාස 1,685 ඉදි කිරීම ආරම්භ කළා. මෙම නිවාස ඉදිකර අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 1,500ක් සහ යටතල පහසුකම් සපීමට තවත් රුපියල් මිලියන 500ක මුදලක් අයවැයෙන් වෙන් කර තියෙනවා. ඒ අත්‍යවශ්‍ය මුදල් වෙන් කිරීමක් ලෙසයි මම විශ්වාස කරන්නේ. ඉදිරි වසර 3 කාලය තුළ උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණ අවසන් කරන්න අපි අපේක්ෂා කරනවා. 2024 වසර අවසන් වන විට මෙරට බිම් බෝම්බ වලින් තොර රටක් බවට පත් කිරීම අපි සැලසුම් කර සකස් කර තියෙනවා. ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමපතායික සලස්ම මේ වෙන විට ප්‍රකාශයට පත් කර තියෙනවා. උතුරු නැගෙනහිර පළාත්වල වර්ග කිලෝමීටර් 204කට අධික භූමි ප්‍රමාණයක් බිම් බෝම්බ ඉවත් කර සිවිල් ජනතාව වෙනුවෙන් නිදහස් කළා. තවත් වර්ග කිලෝමීටර් 15කට ආසන්න භූමි ප්‍රමාණයකයි බිම් බෝම්බ ඉවත් කරන්න තියෙන්නේ. මේ සම්බන්ධව අපිට විදේශ ආධාර ලැබිලා තියෙනවා. අපි ඒ රටවල් විදේශ ආධාර දෙන රටවල් වල ලංකාවේ වැඩපිළිවෙල පිළිබඳව ලොකු ප්‍රසාදයක් තියෙනවා. ඒ අය විශාල උනන්දුවක් තියෙනවා. ඒ අයගේ ඉලක්කවලට අපි ගිහින් තියෙනවා. ඒ පිළිබඳවත් ඒ සම්බන්ධ සම්මන්ත්‍රණ වලට ගියාම ලොකු ප්‍රතිචාරයක් අපේ වැඩපිළිවෙල ගැන තියෙනවා. ඒ සම්බන්ධවත් ඒ අදාළ නිලධාරීන්ට අපේ ස්තුතිය පුද කරනවා. කොටි ත්‍රස්තවාදී යුද්ධය නිසා 1985 මුලින්ම විනාශයට පත් වුණු යාපන නගර ශාලා ගොඩනැගිලි ඉදිකිරි මේ විනිට ආරම්භ කර තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ විනිට වෙන් කර තියෙනවා. එයි අදියර එක ඉදිකිරින් ලබන වසර තුළ අවසන් කරන අපි අපේක්ෂා කරනවා. පුනරින් නගරය සංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. පුනරින් නගර සංවර්ධන යටතේ පුනරින් කොටුව ආශ්‍රිත සංචාරී කලාපය සංවර්ධන සහ පුනරින් වෙල්දපොළ සිසු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. ගැටුම් වලින් පීඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුමක් ලබා දීමට පෞගිය කාලේ කටයුතු කළා. විශේෂයෙන්ම කිලිනොච්චි වවුනියා මුලතී දිස්ත්‍රික්කවල පානීය ජල ගැටලුව විසඳුමක් ලෙස නැනෝ ප්ලාන්ට් ජල පේරණ එකක 50ක් ස්ථාපිත කර තියෙනවා. මේ 25ක් මේ වෙනද ජනතා අයිතිය පවරා අවසන් ඉතිරි ඒකක 25 මේ වසර අවසන් වීමට පෙර ජනතා අයිතිය පත් කරනවා. මේ වසරේදී මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 11ක් උතුරු නැගෙනහිර යටතල පහසුකම් සංවර්ධනය සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 500ෙන් තවත් නැනෝ ප්ලාන්ට් ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. අපි විශේෂයෙන් උතුරු නැගෙනහිර ඉලක්ක කරගෙන නිවාස 25,000ක් සඳහා සූර්ය පැනල් සවිකිරීමේ ව්‍යාකෘතියක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. අපි මේ වෙනකොට විදුලි බල අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා අපි බලාපොරොත්තු වෙනවා මේ ලබන වර්ෂයේ වෙනකොට බාගෙට ඉදි කරලා තියෙන ගෙවල් 25,000කට උතුරු නැගෙනහිර මේ සූර්ය පැනල් සවිකරන ව්‍යාකෘතිය යටතේ ගෙවල් හදන්න. එතකොට ඒ බර රජයට ලැබෙන්නේ නැහැ. ඒ ආයතන ලැබෙනවා. ඒකෙන් ලැබෙන ලාභයෙන් කොටස ආයෝජනය කරන සමාගමට ලැබෙනවා. ඒ වගේම ඔබතුමා කතා කරා මේ මට මරිකාර් මැතිතුමා නිවාස කුලි කපහැරීම ඔප්පු ලබා දීම පිළිබඳ මම ඔබතුමාට කිව්වා ගිය පාර අයවැයදීත් කියලා අපි පහුගිය දවස්වල මේ සම්බන්ධව ගෙවල් ප්‍රමාණයකට ඔප්පු ලබා දීම ක්‍රියාත්මක කළා තියෙනවා. දැන් ඔබතුමා කිව්වා නාගරික සංවර්ධන අධිකාරියේ ගෙවල් 14,559ක් තියෙනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නාගරික කොටසේ තියෙනවා 4,730. බැහැරව තියෙනවා 32,294. නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ 682ක් තියෙනවා. ඒ වගේම මේ සම්පූර්ණ ගාන 52,265. ඒකයි මම කිව්වේ ඔබතුමා එක ආයතනක් මේතත් අමතර තවත් එක එක ආයතන වලින් ඉදි කරපු නිවාසත් තියෙනවා. ඒ සියලුම දේවල් බැලුවොත් අපි හිතනවා මීට වඩා විශාල ප්‍රමාණයක් තියෙනවා.
පනස්දාහක් කොළඹ නගරේ නෑ කියන එකයි මම කියන්නේ.
මම ජනාධිපතිතුමා කිසිම අවස්ථාවක කොළඹ නගරේ 50,000 දෙනවා කියන්නේ නෑ.
ඔබතුමා
සීකේ ඡන්ද ගන්න උමනාව තියෙනවා. ඒකට ඔබතුමා කොළඹ
නගරේ නීති නෑ නෑ. එමෙතුමා දැන් මම කිව්වේ නෑ නෑ තප්පරයක් නෑ. දැන් URDA එකෙන් මිලදී ගත්තු ගෙවල් වලට ඔප්පු දීලා තියෙනවා. හරිද? ඒ වගේම රාජ්‍ය ආයතන වලදී මිලදී ගත්තු ඒවට ඔප්පු දීලා තියෙනවා. ඒක ඇත්ත. ඒක මම නෑ කියන්නේ. හැබැයි මේ තට්ටු නිවාස 50,000 කොළඹ නගරේත් නෑ, කොළඹ දිස්ත්‍රික්කෙත් නෑ. ඒකයි මම මේ කියන්නේ.
තට්ටු නිවාස නැහැ කියන එක අපි දන්නවා. ඒකයි මම කියන්නේ. දැන් මේ වෙනකොට මිහිදන්පුර සිරිසේන සිරිසර උයන මෙට්‍රෝ හෝම්ස් මේ කියන තුනේම 2024 අපි ඔප්පු දෙන්න කටයුතු කරලා තියෙනවා. මොකද ඒ අපි ඔබතුමා කිව්වා අපි ගිය අවුරුද්දේ කරේ නැහැ කියලා. නමුත් ඔබතුමාත් දන්නවා ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරා, පළාත් සභාව නියෝජනය කරා, ඔබතුමා ආණ්ඩුවක් නියෝජනය කරා, විපක්ෂෙත් ඉන්නවා. ඔබතුමා දන්නවා මේවා ක්‍රියාත්මක කරනකොට ප්‍රායෝගික ගැටලු. මිනිස්සු හදපුම නීති තමයි මිනිස්සුන්ට බාධාවක් වෙලා තියෙන්නේ මේවා ක්‍රියාත්මක කරන්න. එතකොට එහෙමනම් ඒ අනපනත් නීති වෙනස් කරන්න ඕනේ. ඒව ලේසි නෑ. ඔබතුමා දන්නෝ දෙයක් ගියාම එක එක ආයතන වලට ගිහිල්ලා එනකොට සමහර විට මාස 6 අවුරුද්ද යනවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා බලාපොරොත්තු වුණේ කෙටි කාලයක් තුල මේක ඉවර කරන්න. ඒ සඳහා අපි පහුගිය අවුරුද්දේම පුරාම මූලික සාකච්ඡාව තිබ්බ ක්‍රියාත්මක කරනවා. ලබන අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා මේ නීති දීති වෙනස් කළ අනපන සංශෝධනය කළ මේක කඩිනමින් ක්‍රියාත්මක කරන්න. මේක ඔබතුමාලා ඊළඟට අහනවා මේක නඩත්තු කරන්නේ කොහොමද කියලා. ඔබතුමාලා දන්නවා මේ නිවාසවල සාමාන්‍ය නම් සාධිපත්‍ය නීතිය අනුව මේ කල්මනාකරන කමිටුපත් කරන්න ඕනේ. නමුත් ඒ පත් කරන්න නම් අඩුගානේ සියලුම දේවල් වලින් 50%කට වඩා ඔප්පු තියෙන්න ඕනේ. හැබැයි එහෙම ඔප්පු ලබා දෙන්න රජයේ ආයතන වලින් ඉදිකිරීම කරපුවල කරන්න බෑ. ඒක තමයි රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ කාලේ ඉඳන් වෙලා ඉවල තියෙන ගැටලු ඔබතුමා කිව්වා වගේ. එහෙමනම් සාධිපත්‍යයේ නීති අනපනත් හරි සංශෝධනය කරන්න ඕනේ. හැබැයි ඒක අපි මේ ඔප්පු ටික දුන්නයි පස්සේ 100%කට 50%කට වැඩියෙන් ඔප්පු ටික සැපෙවුවයින් පස්සේ ඒ අයට පුළුවන් කල්පනා කරන කමිටුපත් කරගන්න. ඊට පස්සේ ව නඩත්තු වෙනවා. දැන් අපි මුදල්ලයි කරන්නේ ව නඩත්තු කරන්නේ. ඊට පස්සේ මුදල් නඩත්තු මුදල් අපිට ලබා දෙන්න ඕනේ යූඩීකට හෝ නිවාස සංවර්ධන අධිකාරියට. ඒගොල්ලන්ට පුළුවන් කල්පනා කරන්නේ කරන්න. ඊට වඩා අඩුවට ඒගොල්ලන්ට හොඳට මේක පාලනය කරගෙන යන්න පුළුවන්. ඒ පිළිබඳව දැනුවත් කිරීම කරන්න ඕනේ. මොකද මේවා අපේ අයවට පුරුදු නැහැ. ඒවා පාලනය කරන්න කොහොමද කියන ඒවට අපි උදව් කරන්න වෙනම වැඩපිළිවෙලකුත් අපි සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, මේ වෙනකොට ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ මේ වෙන විශේෂ කමිටු හදාගෙන ගැටළු වාර්තාවක් ජනාධිපතිතුමාට බාර දීලා තියෙනවා. අපි ඒ අනපනත් සංශෝධනය කරලා කඩිනමින් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. අපි මේ ආර්ථික අර්බුදය මේක එකපාර වෙච්ච දෙයක් නෙමෙයි. අවුරුදු ගානක ප්‍රතිඵලයක් තමයි මේක උනේ. මම දැක්ක හර්ෂිත සිල්වා ගරු ඇමතිතුමා මුදල් කාරක සභාවේ සභාපතිතුමා හැටියට එතුමාගේ ප්‍රකාශය ඒක එතුමා ඒක පැහැදිලි කරලා තියෙනවා. මේ කාල සීමාවේදී විශේෂයෙන්ම වසංගතයත් එක්කත් ඒ වගේම රටේ ආර්ථික අර්බුදයත් එක්ක අපි සිල් දනාගෙම වගකීමක් තියෙනවා. මේ සම්බන්ධව අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා විපක්ෂයක් හැටියට ඔබතුමාලා හැම දෙයකටම විරුද්ධ වෙනවට වඩා මම අපි බලාපොරොත්තු වෙන අද දවස තුළ මේ කාර්මකාරණා ක්‍රියාත්මක කරන්න ඔබතුමාලගේ අදහස් ඉදිරිපත් කරන්න. අපි ඒව කවදාවත් බැහැර කරන්නේ නැහැ. ඔබතුමාලා හොඳ අදහස් ඉදිරිපත් කරොත් මේවා මීට වඩා අපි කියනවට වඩා ජනාධිපතිතුමා ඉදිරිපත් කරාට වඩා මේ ආයතනවල මීට වඩා හොඳයි මේ විදිහට කරන්න කියලා යෝජනා කරනවා නම් සාධාරණීව අපිට ඒක ධනාත්මකව කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මම මීට වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. මේ අමාත්‍යාංශයේ කටයුතු කරද්දී විශේෂයෙන්ම ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලත් අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා සභාපතිතුමා ඇතුළු නිලධාරීන් විශාල කැපකිරීමක් කරනවා. මේක ලේසි කාලයක් නෙමෙයි. අපි පෞද්ගලික අවුරුද්ද ඉතාමත්ම අමාරුවෙන් කටයුතු කරපු වෙලාව. මේ අමාත්‍යාංශයේ මේ රටේ තියෙන ඉතාමත්ම ශක්තිමත් මේක හිටපු හැම ඇමතිවරෙම මේ රටේ ජනාධිපතිවරු අගමැතිවරු එක්ක එකක්. ඒ වගේම දක්ෂ ඇමතිවරු කටයුතු කරා. එයාට කටයුතු කරන්න සල්ලි ප්‍රතිපාදන ඕන තරම් තිබුණා. නමුත් අපි මේක බාර ගන්නකොට අපිට ඒ ශක්තිය තිබුණේ නැහැ. හැබැයි අපි වෙනත් ක්‍රම හරහා ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කරන් මේ නිලධාරීන් විශාල කාර්යභාරයක් කරනවා. ඒ සිල් දෙනාට මගේ ස්තුති පුද කරමින් මම නිහඬව බොහොම
ස්තුතියි. ස්තුති honorable Siddharthan.
9 minutes.
Order please. You have 9 minutes.
Thank you sir.
Order please, deputy speaker will take the chair.
ගරු සිද්ධාර්ථ මන්තුමා
நன்றி பிரின்ஸ் பயணாய ரோட்லே இன்று இந்த பெருஞ்சாலைகள் அமைச்சு விவாதத்திலே நான் முதல் கண் கௌரவ அமைச்சர் அவர்களுக்கு என்னுடைய நன்றியை தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன் சார். ஐ லைக் டு தேங்க் தி ஆனரபிள் மினிஸ்டர் two things. One, in Jaffna, there were two roads very, very badly affected. And I asked the Honorable Minister, three roads actually. I asked the Honorable Minister somewhere in early this year, and he promised that he will do that roads in August, September, this period. And the work is started. Most of the work is done, but still, part of the roads, especially the roads Jaffna, Manipai, Karnakar, the other one is Katuvan, Sangane, Mallakab, and the third one is Puthur, Chunar. And Honorable Member, I will explain what's happened there. Fine, done, sir. Yeah. And the Honorable Minister has allocated the money and the work is carried out, but now it is stopped. But the problem is the ABC has laid. Now it is rainy season. The carpet is not laid yet. Because of that, because of the rainy season, a part of it is again destroyed. slowly. Therefore, that work also must be done as soon as possible. Otherwise, the money spent, about 100 million rupees a kilometer for the ABCs being spent, that will be go waste. So please, sir, before that is that the road is completely destroyed, allocate the money and ask them to finish the job. Part is done. ABC is laid, but the carpet is not done. So if you can allocate the money, I was told that it is stopped because of the money now. So please, if you can do it, sir, I will be happy. அடுத்ததாக இந்த யாழ்ப்பாணத்திலிருந்து வவுனியாவுக்கு காலையிலே ஒரு யாழ்ராணி என்ற ஒரு ட்ரெயின் ஒன்று உத்தியோகஸ்தர்களுக்காக விடப்படுகின்றது. அது மிகவும் உபயோகமாக இருக்கின்றது. அதேபோல வவுனியாவிலிருந்து கேகேஎஸ்க்கு ஒரு ட்ரெயின் ஓடுமாக இருந்தால் அது நிச்சயமாக இந்த வவுனியாவில் இருந்து யாழ்ப்பாணம் நோக்கி போகின்ற கிளிநொச்சி இந்த பகுதிகளுக்கு போகின்ற உத்தியோகஸ்தர்கள் பாடசால மாணவர்கள் எல்லவருக்கும் உதவியாக இருக்கும். அவர்கள் காலமை சென்று யாழ்ப்பாணத்தில் அலுவலகம் முடித்துவிட்டு பின்னேறம் வரக்கூடியதாக இருக்கும். எப்படி யாழ்ப்பாணத்திலிருந்து வவுனியா வந்து செல்கிறார்களோ, ஆகவே இந்த ட்ரெயினையும் போயிடத்தையும் இயக்குவதற்கு அமைச்சர் அவர்கள் நடவடிக்கை எடுத்தால் அது நிச்சயமாக பலருக்கு உதவியாக இருக்கும் அதை கட்டாயமாக செய்ய வேண்டும் என்று நான் தாழ்மையாக கேட்கின்றேன். அதே போல இந்த கேகேஎஸ் உத்தரவு, கேகேஎஸ்க்காக செல்கின்ற உத்தரவு காலை 10:11 செல்லுகின்றது. அதில் இந்த 2nd வகுப்பு செகண்ட் கிளாஸுக்கு டிக்கெட் எடுத்தால் அவர்கள் எடுக்கின்றார்கள், பலர் எடுக்கின்றார்கள் தெரியாமல் எடுத்துவிட்டு, அங்கு அந்த செகண்ட் கிளாஸ் வகுப்பு அங்கு இல்லை, அந்த கம்பார்ட்மெண்ட்ஸ் அங்கு இல்லை. ஆகவே அவர்கள் பணிக்கப்படுகிறார்கள் தேர்ட் கிளாஸில் போகும்படி. ஆனால் அவர்கள் என்ன செய்ய, 3rd வகுப்பில் போகின்ற போது அவர்கள் ஏறக்குறைய 300-400 ரூபாய் அதிகமாக போய் செலவழித்திருக்கின்றார்கள். இதை பார்த்து அவர்கள் செகண்ட் கிளாஸ் கம்பார்ட்மெண்ட்டை போடுவதற்கு முயற்சிக்க வேண்டும். அத்துடன் இந்த யாழ்ப்பாணம் ட்ரெயின், அதாவது கேகேஎஸ் கலம்பு ஃபோர்ட், இந்த இரவு மயில் ட்ரெயினில் கடந்த காலங்களில் இந்த பேர்த் இருந்திருக்கின்றது. அந்த பேர்த் வந்து பரத்தக்காரருக்கு நிச்சயம், வைத்தியசாலைக்கு இங்கு கொழம்புக்கு வர இருப்பவர்கள், இப்படியாக வயது போனவர்கள், இவர்கள் எல்லாம் சௌக்கியமாக சுகமாக பயணம் செய்வதற்கு அந்த பேர்த் மிக உதவியாக இருந்திருக்கின்றது. அதை ஒரு கம்பார்ட்மெண்ட், அந்த பேர்த்தையும் போடுவது ஒரு மிக முக்கியமான விடயமாகவே நான் பார்க்கின்றேன். இதை செய்ய வேண்டும் என்று நான் அமைச்சர் அவர்களை தாழ்மையாக கேட்டுக்கொள்கிறேன். அதே போல இந்த மோட்டார் சைக்கிளை கொண்டு வந்து ஸ்டேஷனுக்கு பக்கத்தில், பஸ் ஸ்டாண்டுக்கு பக்கத்தில், நாங்கள் பார்த்தால் தெரியும் வவுனியாவிலே கூட வருகின்ற போது அந்த பஸ் ஸ்டாண்டுக்கு அருகிலே ஒரு தொகை மோட்டார் சைக்கிள் பார்க் பண்ணப்பட்டிருக்கும். இவர்கள் எல்லாம் அதிலே வந்து பஸ் எடுத்து தூரங்களுக்கு செல்பவர்கள், காலமை விட்டு செல்பவர்கள். அங்கு அந்த சைக்கிள் பார்க் இல்லை. ஒரு ஆகவே இந்த பெரிய பெரிய ஸ்டேஷன்கள் பஸ் ஸ்டாண்டுகளுக்கு பக்கத்தில் ஏதோ ஒரு இடம் எடுத்து ஒரு சைக்கிள் பார்க்கை போட்டுக் கொடுத்தால் இந்த மோட்டார் சைக்கிள்கள் பாதுகாப்பாகவும் இருக்கும், மழை வெயிலுக்கு பாதுகாப்பாகவும் இருக்கும், மற்ற களவுகளுக்கும் பாதுகாப்பாக இருக்கும். அதையும் அமைச்சர் அவர்கள் கவனத்தில் எடுக்க வேண்டும் என்று நான் தாழ்மையாக கேட்கின்றேன். அடுத்தது அந்த ஜூடையே நகர அபிவிருத்தி விஷயம். இதிலே வந்து மாகாண பணிப்பாளர் சமன், வடமாகாண பணிப்பாளர் சமன் திசநாயக்கா அவர்களை நானும் முன்ன நாள் வழி தெற்கு சேர்மன் தர்சனம் இருவருமாக சந்தித்து இது பற்றி கலைத்திருக்கின்றோம். இருந்தாலும் இதை நான் இதில் கூறுவது நல்லது நினைக்கின்றேன். 22nd வந்த ஒரு வர்த்தமானியின் படி ஏறக்குறைய குடாநாட்டிலே இருக்கிற ஏறக்குறைய முழுக்க 17 சபைகளும் யூடிஏக்குள் கொண்டு வரப்பட்டிருக்கின்றது. இந்த யூடிஏக்குள் கொண்டு வந்திருக்கின்ற போது இந்த கிராமப்புறங்களிலே இருக்கக்கூடிய பகுதிகளிலே மிக அது ஒரு மிக பயத்தையும் பிரச்சனையையும் மக்களுக்கு கொடுக்கின்றது. உதாரணமாக என்னுடைய கிராமம் கந்தரோடை முழுவதுமே ஏறக்குறைய சுண்ணாகத்திலிருந்து அவ்வளவு இடமும் அந்த யூடிஐக்குள்ளேயே அவர்கள் அந்த கிரீன் சோனாக கீறிட்டார். கிரீன் சோன் என்றால் கன்சர்வேஷன் ஏரியா என்று சொல்லி, கன்சர்வேஷன் ஏரியா சோன் என்று சொல்லி பதிக்கப்பட்ட போது அங்கு இருக்கின்ற மக்கள் ஒரு மதில் கட்டுவதற்கு கூட முடியாமல் அவர்கள் மிகவும் அந்தரப்பட்டு என்னிடம் வந்து கம்ப்ளைண்ட் பண்ணார்கள். அதன் பிறகுதான் நான் பணிப்பாளரை சந்தித்து கதைத்தேன். அவர் சொன்னார், ஓம் அது அதிலே ஒரு சின்ன பிரச்சனை இருக்கிறது, நாங்கள் எல்லாருமாக மீண்டும் இதை அமுல் நடத்துகின்ற போது அந்த பகுதிகளில் இருக்கக்கூடிய மக்கள் பிரதிநிதிகள், சமூக ஆர்வலர்கள், இப்படியானவர்கள், முன்ன நாள் தவிசாளர்கள், இவர்கள் அனைவரையும் கூப்பிட்டு அதை செய்வது நல்லது. அல்லது முக்கியமாக இந்த டவுனுகள், யாழ்ப்பாணத்தில் எடுத்துக்கொண்டால் யாழ்ப்பாணத்தை நல்லூர், அது நிச்சயமாக யூடிஏக்கில் வரலாம். சுன்னாகம், சங்கானை, இப்படியான இடங்களை மாத்திரம் இந்த யூடிஏ ஆதிக்கத்துக்குள் கொண்டு வரது நல்லது. மற்ற இடங்களை எப்படி பிரதேசங்கள் பார்த்ததோ அதே மாதிரி பார்த்துக் கொண்டிருக்கலாம். அதே போல மன்னார் மன்னாருக்கு செல்லுகின்ற அந்த அந்த புகையிரதத்துக்குள்ளே ஏசி கம்பார்ட்மெண்ட் அது பார்த்து போடுவதற்கான ஒரு முயற்சியை எடுக்க வேண்டும். ஏனென்றால் அது ஒரு மிக முக்கியமான விஷயமாக நேரத்தையும் கவனத்தில் எடுத்து அதற்கேற்ற மாதிரி ஒரு ஏசி கம்பார்ட்மெண்ட் போடக்கூடிய மாதிரி செய்தால், என்றால் அங்கு பயணம் செய்பவர்களுக்கும் அது ஒரு கடினமாக இருக்கின்றது ஏசி இல்லாமல் செல்வது. இப்படியான மற்ற இந்த ஏபிசி போட்ட அந்த ரோட்டுகளை கட்டாயமாக எவ்வளவு சுருக்காக, முக்கியமாக இந்த கார்நகர் ரோட்டு, அதிலே பல கார்நகர் ரோட்டிலே பல வீதிகள் அந்த பகுதியிலே ஞாபக தூரம் மக்கள் போக்குவரத்து செய்ய முடியாத நிலைமையிலே ஒன்றிருக்கின்றது. வழக்கம்பராய் அம்மன் கோயிலுக்கு ஏறக்குறைய அதற்கு அங்கால் கிடங்கு பள்ளங்கள் தொகையாக இருந்து கொண்டிருக்கின்றது. அதை முடித்துக் கொடுக்க வேண்டும். அதே போல இந்த புத்தூர் ரோட்டிலே கூட பல அந்த செய்யப்பட்ட ரோட்டு இப்போது பலதாகி கொண்டு வருகிறது. என்றால் காப்பீடு போடாது, இவைகளை செய்ய வேண்டும் என்று நான் அமைச்சரை தாழ்மையாக கேட்டுக் கொள்கிறேன். அதே நேரம் ஒரே ஒரு சொல்லு எங்களுடைய ராஜாங்க அமைச்சர் சிவநேசத்துறை சிவகாந்தன் அவர்களுக்கு ஒன்று சொல்லி விடுகின்றேன். அவர் உண்மையாகவே அவர் நினைக்கின்றார் தான் கிழக்கு மாகாணத்தினுடைய அமைச்சர் என்று இல்லை, அவர் இலங்கை முழுவதற்குமான அமைச்சர். நாங்கள் அப்படித்தான் பார்க்கின்றோம். அவரை ஆகவே வடக்கையும் அங்கிருக்கக்கூடிய வீதிகளையும் கிராம வீதிகளையும் கவனிக்க வேண்டும் என்று அவரை நான் அன்பாக கேட்கிறேன். அவர் என்னுடைய ஒரு நல்ல நண்பர், இதிலே வைத்து அன்பாகவே அவரை கேட்கின்றேன். நன்றி.
பௌமி சுத்தே கரு பந்துல குணவாதர் மெத்தம் அப்பத்து மாட்ட மினித்து விசக காலத்தின்
நியோஜக கதாநாயக துமணி அம்மே மாமார்க அமாத்தியாசை பிரிபந்த சகஸ்கரகனாப்பு தத்த சங்கியா சாஹித்த கதாபக்திபெனும் ஏடிக்கு உபசுமா ஹேன்சாட் வார்த்தாவட்டா சபாகத்த கிரிமட்ட யோதாகன் நடிச்சு இல்லமி மம கெமதி மம பிஹேவின் கருக்கரன் தீர்க காலீன பார்லிமெண்ட்டு கிரமே பிடிபந்த அத்தகி மக்தியன் அப்பி ஆதரேக்கன்ன சித்தார்த்தன் மந்திரித்துமா அப்பே ஹிட்டபு காரக சபாபதி நியோஜக தனாய்க அலிக்கராதன் அப்பே சகோதர மந்திரித்துமாகே எக்கத்துவேலா நே மாமார்க பிரவாண தும்ரிய மார்க பிலிபந்த அதாஸ்கரப்பு கர்ம பிலிபந்த பேதிரி கிரி மக்கரன் இக்க வெதகத்வைக்கில ஹிதன் நிசா கரு மந்திரித்துமணி நே மாமார்க அதிவேகி மார்க தும்ரிய மார்க சியல்லப பசுகிய வருஷ கீப்பே துள்ள இத்தாம நரக்கலேச கடாவெட்டுனா ஒபசுமா சதான் கல பரிதிம போ மார்க லக்ஷய வெடப்பிலிவளை அட்டத்தி மார்க லக்ஷய காரம்பகல்ல கல்ல துரல ஏபிசி தால தாரதான் நெத்துவ காப்பட் தான் நெத்துவ தீன் யாப்பனை இத்தரக்னமே சமஸ்த ஸ்ரீலங்காவத்துள்ள இலசிங் சியலூம மார்க கடாவெட்டுடா கோயிட் தானமே வசங்கத்தையார் ஆர்த்திக அர்பூதி உக்ரவீமித் பிரதிபலையாக்லேச மார்க நடத்துவா சன்வர்தனே தும்ரிய மார்க மகாமார்க ஜனாதி சியல்ல கரு மந்திரித்துமணி அப்படி கரலத்தியன்னு காகி ஆண்டுவ திபுனார் கௌரு ஜனாதிபதி வரையா வசையும் கட்டியூத்து கலாத் கௌரு பிரவான எமத்தி வரையா முதல் எமத்தி வரையா லசே ஹிட்டியா எக்தாசனம் சி ஹெத்தாத்தையும் பசுமே சியலூம கட்டியூத்து கரலத்தியன்னு தேசியா விதேசிய நாயவழி அப்படி கொத்தரங் அக்கமத்தி உனால் மூலிக ஆண்டுக்கிரம விவஸ்தாவே 140 அட்டவணி வகாந்தியட்டானுவ ராஜ்ய மூல்ய பிலிபந்த சம்பூர்ண பலயத்தியன்னு மே கரு சபாவட்ட நமக்கு மே கரு சபா விசிங் கொத்தரங் கீவால் மம எக்தாசனம் சி அசு நமே பார்லிமேத்துவட்ட பத்தின அவஸ்தாவேதி இமிட்டியாஸ் பகிமாக்க அப்பே மந்திரித்துமா தன்னோ மகே மங்கள கதாவிதி மம்மே அர்பூதியகன கிவு ගරු කතානායකතුමනි ආණ්ඩුව කාගේ තිබුණත් ඒ ආණ්ඩුවක් එදිනෙදා පවත්වාගෙන යමේ කටයුතු වලදී දරනු ලබන දරණ වියදමේ ප්‍රතිඵලය වියදම දරන කාලයට ඉතරක් සීමා වෙන නැවත නැවතත් දැරිය යුතු ස්වරූපයේ වියදම් වලට කියන්නේ පුනරාවර්තන වියදම් රිකරන්ට් එක්ස්පෙන්ඩිචර් මොන වෙනස කරනවා කියලා මොන බොරුව කියලා බලයටපත් වුණත් මේ රටේ නිදාසින් පස්සේ තිබුණ ආණ්ඩුව වලින් වැඩි ප්‍රමාණයකට විශේෂයෙන් 1977 පස්සේ බලයටපත් වෙච්ච කිසිම ආණ්ඩුවකට වර්තන ගිණුමේ අතිරික්තයක් ඇති කරගන්න බැරි වුණා. ඒ කියන්නේ එදිනෙදා පවත්වාගෙන යාමේ ප්‍රධාන වියදම් වන රාජ්‍ය සේවක වැටු විශ්‍රාම වැටු රාජ්‍ය ණය සඳහා පොලි සමෘද්ධි ඇතුළු අනිකුත් සානාධාර ගෙව්වට පස්සේ ආණ්ඩුව කාගේ තිබුණත් එතනින් එහාට සතයක්වත් භාණ්ඩාගාරය ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් හැම ආණ්ඩුවක්ම ඉතුරු ටික කළේ කොහොමද? හැම ආණ්ඩුවක්ම ඉතුරු ටික කළේ මම්මාවත් විදුලිය ජල බස්නා ජල ප්‍රවාහන ක්‍රම යටිතල පාසුකම් යන්ත්‍ර සූත්‍ර උපකරණ මිලදී ගැනීම සියල්ල කළේ දේශීය හා විදේශීය වශයෙන් ණය අරන්. ගණ්ඩ ණය ප්‍රමාණය මදි වෙනකොට ගිනි පොලියට වෙළඳ පොලට ගිහිල්ලා ස්වයිරිත්ත බැඳුම් කර නිකුත් කළා සමරින් බොන්ඩ්ස් ඉෂු කළා ණය ගත්තා. ඒකත් මදි වෙනකොට සල්ලි අච්චු ගැහුවා. මේ ටික තමයි අපි රාජ්‍ය මූල්‍ය කලමනාකරණයේ යටතේ අපි වරද්ද ගත්ත තැන ලෝකයේ අනිත් රටවල් වලට හදාගන්න පුළුවන් වෙලා අපිට කරගන්න බැරි වෙච්ච එක ඒකයි. ඒ නිසා මම මේ සංඛ්‍යා දත්ත සහිතවම කියනවා නම් මගේ මතකයෙන් ඔඩිට් කළා අවසන් කළා ඉවර කරලා තියෙන ඉලක්කම් තමයි 2022 අවුරුද්ද. ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2022 අවුරුද්දේ මේ විරෝධතා උද්ඝෝෂණ රටහැර යාම් සියල්ල මැද්දේ පටවන්න පුළුවන් උපරිම බදුබර ජනතාව මත පටෝල ලබාගෙන තියෙන බදු ආදායම කීයද? බිලියන 1751. 1.75 රාජ්‍ය සේවකයන්ගේ වැටුප්පා විශ්‍රාම වැටුප් වලට 1265. එතකොට 1265ක් රාජ්‍ය සේවක වැටුප්පා විශ්‍රාම වැටුප් වලට ගියාම 72%. 2022 ගිහිල්ලා තියෙනවා. ඒක නෑ කියන්න බෑ, බෑ කියන්න බෑ. ඒක ඔඩිට් කළා. ඔඩිට් ජෙනරාල් විසින් රජයේ ගිණුම් පිළිබඳ අවසාන වාර්තාවේ තියෙන ඉලක්කම මම මේ කියන්නේ. 506ක් සමෘද්ධි ඇතුළු අනිස්සාන ආධාර. එතකොට 128යි. පිච්චියක්වත් ඊට පස්සේ භාණ්ඩාගාරේ ඉතුරු වෙන්නේ නෑ බදු ආදායමේ. ඊට පස්සේ 2022 අවුරුද්දේදී 1565ක් රාජ්‍ය ණය සඳහා ගෙවලා තියෙනවා පොලි. කොහොමද ගෙවලා තියෙන්නේ? කොහෙන් හරි ණයට අරගෙන. 715ක් දරලා තියෙනවා ප්‍රාග්ධන වියදම් ණයට අරගෙන. මම මේ ගරු සභාවේ තමුන්නාන්සලා කාගෙන් හරි අහනවද? අපේ ගරු විජිතේරත් මන්ත්‍රීතුමා රාජයෝගයක් තියෙනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා ජනාධිපති වුණා කියලා හිතමු. හෙට පසුගිය ජනාධිපති වර්ණේ. අරික්‍රාන්දන් මන්ත්‍රීතුමා රාජයෝගයක් තියෙනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා ජනාධිපති වුණා කියලා හිතමු. දැන් ඔබතුමාලා ආණ්ඩුව අරගෙන පාර්ලිමේන්තුවකුත් හදාගෙන මේ ආණ්ඩුව එදිනෙදා පවත්වාගෙන යන්න ඕනේ වියදම ප්‍රමාණවත් ආදායම පහුගිය කාලය තුළම ලැබිලා නැත්තම් ඒක උත්තරයනේ දෙන්න ඕනේ. මේක ගුණහරපෙන් බැනගන්න නැතුව කොහොමද මේ ආදායම වැඩි කරන්නේ? මේක තව වැඩි කරන්න මොනවද කරන්න පුළුවන්? තව බදු පනවනවද? බදු පනවන්නේ නැතුව තියෙන වත්කන් දීපල විකුණනවද? එහෙම විකුණන්න පුළුවන්ද? එහෙම නැත්තම් සල්ලි අච්චු ගන්නවද? අච්චු ගන්න බෑ. ඒක තව කියන්න පුළුවන් මේක ඉස්සෙල්ල ඕනේ ආණ්ඩුවකට අලුත් මහා බැංකු පනත අනුව නීතියෙන් තහනම් සල්ලි අච්චු ගන්න එක. ඒ නිසා මින් පස්සේ සල්ලි අච්චු ගන්න බෑ. එහෙනම් ඔබතුමාලා කියන්න ඕනේ වර්තන වියදම් පියෝගන්න විදියක් නැත්තම් හැමදාම මේ රටේ ජනතාවට අපි කියලා දෙන්න ඕනේ මම්මාවත් තනලා තියෙන්නේ විදුලිය දීලා තියෙන්නේ මහවැලි ගඟ උතුරට හරවලා තියෙන්නේ ගින්ගඟ හරවලා තියෙන්නේ උතුරු අසන්තය කළා තියෙන්නේ නැගෙනහිර උදානය කරලා තියෙන්නේ යුද හමුදාවට යන්ත්‍ර සූත්‍ර උපකරණ අරන් තියෙන්නේ දුම්රිය මැදිරිය අරන් තියෙන්නේ දුම්රිය එන්ජින් අරන් තියෙන්නේ මේ සියල්ල කරලා තියෙන්නේ දේශීය විදේශීය වශයෙන් ණය අරන්. එහෙම නොකරපු ආණ්ඩුවක් තියෙනවා නම් එහෙම නොකරපු කවුරු හරි දේශපාලන පක්ෂයක් ඉන්නවා නම් බලයේ හිටපු ඇවිල්ලා කියන්න නෑ මේ විදියට නෙමෙයි කළේ මේ විදියට කියන ප්‍රශ්න ඉවරයි. එනිසා අපි බොරු ජනතාවට කියන්න නරකයි. පාර්ලිමේන්තුවට මේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ වගකීම තියෙනවා නම්, ඒ වගකීම ඉෂ්ට කරන්න පුළුවන් ආදායම තියෙන්නේ මෙච්චර නම්, වියදම මෙච්චරක් කරන්න තියෙනවා නම්, වියදමට සල්ලි නැත්නම් අපි හැමෝම ආණ්ඩු ණය අරන් තියෙනවා. ණයගත්ත ක්‍රමයේ වැරදි තියෙනවා. ණයගත්ත ක්‍රමයේ වැරදි 2015 ඉඳන් 2019 විතරක් සවරින් බොන්ඩ් ඉෂු කළා බිලියන 12කට වැඩි. ලංකා ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් එහෙම කරලා නැහැ. යහපාලන ආණ්ඩුව යටතේ කළේ. එහෙම කරපු ඒවා ගෙවන්න තියෙන දැන් හිරවෙලා තියෙන මුළු ණය ප්‍රමාණය, විදේශ ණය ප්‍රමාණය බිලියන 36යි. හිරවෙලා තියෙන ප්‍රමාණය. ඔය රීෂෙඩියුල් කරන්න හදන ප්‍රමාණය, ප්‍රතිව්‍යුහගත කරන්න හදන ප්‍රමාණය 36යි. 36න් 12ක් පසුගිය රජයේ ගත්ත ටික. සවරින් බොන්ඩ්ස් ටික. ඒ ටික තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. මොකද ණය ප්‍රතිව්‍යුහගත කරන්නේදී 3න් 1ක් මේ සංවර්ධන බැඳුම් කර කල්පිරෙන දවසට බුලට් ප්‍රේමන්ට් එක සැරේ ගෙවන්න ඕනේ. ඒ ගෙවන්න තියෙන ප්‍රමාණය 2019 ගත්තේවා කල්පිරෙන්නේ 2029. ඒ නිසා තමයි මම කිව්වේ කවුරු ආණ්ඩුවේ ඉස්සරහට ගත්තත් ඒ අය රටේ ජනතාවට කියන්න ඕනේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවද නැද්ද. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජයේ වශයෙන් ගිවිසුමක් අත්සන් කළා තියෙනවා. අපි ඒ ගිවිසුමට අනුව 2027 වෙනකම් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. මගේ මතකයේ හැටියට ඉලක්කම් වල පොඩි වෙනසක් වෙන්න පුළුවන්. මම මතකයෙන් කියන්නේ 2027 අවුරුද්දේදී මේ කරන ක්‍රමවේදය ගෙනිච්චොත් 3911ක් විදේශ සම්පත් වල හිඟියක් වෙනවා ගරු මන්ත්‍රීතුමා. ඒ 3911න් IMF එක දෙන්න එකඟ වෙන්නේ මේ වැඩපිළිවෙල යටතේ බිලියන 329යි විස්තීර්ණ ණය පහසුකම යටතේ. බිලියන 600ක් දෙනවා බජටරි සපෝට් කියන අයවැයට IMF එක. වර්ල්ඩ් බැංක් එක දෙන්න එකඟ වෙලා තියෙන්නේ 300යි. ADB එක දෙන්න වෙලා එකඟ වෙලා තියෙන්නේ 300යි. ණය නොගෙවීම නිසා අපිට අතිරික්තයක් ඇති වෙනවා 1482ක් 1882ක් හෝ 28ක්. මේ ඉලක්කමේ මගේ නිශ්චිත මතකයක් නැහැ, ඒක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. 2027 දී අපිට පුළුවන් වෙනවා කාගේ ආණ්ඩුව තිබුණත් 2027 පළවෙනි වතාවට යන්න ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා ස්වෛරීත්ව බැඳුම් කරයන් නිකුත් කරත හැකි. ඒත් වැඩියම නිකුත් කරන්න පුළුවන් 1500යි ඇමරිකන් ඩොලර්. දැන් මේකට කවුරු හරි එකඟ නැත්තම් අපි මේ පාර්ලිමේන්තුවේ ගහගත්තට එයාට ආණ්ඩු කරන්න පුළුවන් සුමාන දෙකක් විතරයි. මේක තමයි ඇත්ත. ඇයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට එකඟත් නැත්තම්, ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙලට එකඟත් නැත්තම්, අන්තර්ජාතික වශයෙන් ආජන්ටිනාව වගේ අපි නැත්තට කඩා වැටෙනවා, මොකක්ද වෙන්නේ? මේ අපි නිකුත් කරන ණයවර ලිපිය ලෝකේ කවුරුත් පිළිගන්නේ නැහැ. ඉතින් ණයවර ලිපිය පිළිගන්නේ නැත්තම් LC එක ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එකට බඩු ගේන්න බැරි නම් අපිට තෙල් නැහැ. තෙල් නැවෙන්නේ. අපිට ගෑස් නැහැ. අපිට පරිප්පු කඩල මුං ඇට අල ලුණු මිරිස් නැහැ. අපිට එතකොට මේ යන්ත්‍ර සූත්‍ර උපකරණ වැඩ කරන්න ඒව ගේන්න බෑ. අමුද්‍රව්‍ය ගේන්න බෑ. එතකොට ඒ රට ගෙනියන්නේ කොහොමද? දැන් අපි මේක ගැන නෙමෙයිද මේ පාර්ලිමේන්තුව කතා කරන්න ඕනේ? මුදල් පිළිබඳ අයිතිය තියෙනවා නම් ප්‍රශ්නේ ක්‍රිකට්ද? ප්‍රශ්නේ වෙන එකක්ද? නෑ. ගරු සිද්ධාර්ථ මන්ත්‍රීතුමා කිව්ව කතාව සම්පූර්ණ නැත්ත. එතුමාගේ පාරවල් එකක්වත් හදලා නැහැ. හදලා නැත්තේ මොකද? මම තරම් මේ ප්‍රශ්නෙට බැනුම් අහලා නැහැ කිසි කෙනෙක්. මොකද හදපු තැන දැන් මරික්කාල් මන්ත්‍රීතුමා මං එනකොට උදේ ඇහුවා, ඇයි කොහොවල පාලම, ගුවන් පාලම වැඩ 195ක් ඉවරයි. ඒක ඇයි ඔබතුමාලට ඉවර කරන්න බැරි? දැන් ඒ වගේ තියෙනවා. අපිට මහනුවර යන්න බෑ. මොකද්ද මේ ගැටමි පාලම, ගුවන් පාලම, මේ දෙකම හංගේරියන් රජයෙන් ලැබුණ ණයක්. ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කන්නතෙක් මුළු ලෝකෙම ණය හිමියෝ අපිට ණය දෙන එක නතර කරලා තියෙනවා. මේකට දේශපාලන විසඳුමක් නැහැ. හෙට ආණ්ඩුව කවුරු ආවත් හංගේරියාව මේ ගුවන් පාලම හදන්න කියලා සල්ලි දෙන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කළේ නැත්තම්. එහෙම ගෙවන්න නැතුව ඉන්න බෑ. මොකද ගෙවන්න නැතුව ඉන්න බැරි දැනටමත් අපිට නඩු දාලා. දැන් අපිට නඩු දාලා තියෙනවා හැමිල්ටන් අධිකරණයේ ණය නොගෙවීමට. ඉතින් මේ ටික බොහොම අමාරුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළවෙනි වාරිකේ ලැබිලා තියෙනවා. දෙවෙනි වාරිකේ ලැබිලා නැහැ. දෙවෙනි වාරිකේ ලැබෙයි ලබන සතියේ. ඒ ලැබෙන්නේ මේ අයවැය සම්මත කළා අපි ලෑස්ති වෙලා තියෙනවා. මේ වැඩපිළිවෙල එලෙසින්ම ක්‍රියාත්මක කරන්න අදාළ වෙන ලෙස තමයි මේ අයවැය ලේකණේ ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක නිසා දෙවෙනි වාරිකේ ලැබෙයි. දෙවෙනි වාරිකේ ලැබුණාට පස්සේ ණය ප්‍රතිවිවගත කරන්නේ වෙයි. උන වහාම මේ තියෙන පාරවල් සියල්ල මහා නතර වෙලා තියෙන සංවර්ධන වැඩ කටයුතු සියල්ල ආරම්භ කිරීම කරනවා. හැබැයි ණය ප්‍රතිවිවගත කරන්නේ කළා අවසන් වෙච්චාම. එතකොට ඒ කිවිසුම ක්‍රියාත්මක කරන්න මේ ආණ්ඩුවේ ඉන්න අපි සියලු දෙනාමත් මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉන්න ආණ්ඩුව කවදා හරි දවසක ගන්න ඔබතුමාලා සියලු දෙනාමත් වගකීමට බැඳෙනවා. ඒක නැත්තම් නැහැ කියලා ලෝකෙට කියන්නේ. මේ නිකන් අපි දෙගොල්ල අතර රණ්ඩු සරුවල් ඇති කරගෙන එකිනෙකාට මඩ ගහගෙන එකිනෙකාට බැන අඩ ගහගෙන මේක කිසි ප්‍රයෝජනයක් නැහැ. මේක තමයි ඇත්ත. මේ ඇත්ත රටට කියන්න අපි ඔක්කොම සියලු මං සම්පූර්ණයෙන් පිළිගන්නවා. පාරවල් නතර වෙලා, පාලම් නතර වෙලා, අවශ්‍ය ප්‍රමාණයට දුම්රිය එන්ජින් නැහැ, රේල් පීලි ටික ගන්න සල්ලි නැහැ. රේල් පීලි ටික ගන්න සල්ලි නැතුව ආසියානු සංවර්ධන බැංකුවෙන් බොහොම අමාරුවෙන් ණය මුදලක් ලබාගෙන තමයි පීලි 10,000ක් ගෙනාවේ. දුම්රිය ලොකෝමෝටිව්ස් ගත්තොත් දුම්රිය මැදිරි අවුරුදු 60-70 පරණයි. අපේ ගරු අබේසිංහ මන්ත්‍රීතුමා ඉතාම උනන්දුවෙන් මේ දුම්රිය ගැන බැලුවා. නමුත් එතුමත් දන්නවා දුම්රිය එන්ජින් දෙකක් ගන්න බෑ. හැමදාම දුම්රිය එන්ජින් මැදිරි අරන් තියෙන ණයට. දැන් කවුරුවත් ණයට දෙන්නේ නැහැ. ඒ නිසා මං ඉන්දියන් මහකොමසාරිස්තුමා හමු වෙලා බොහොම අමාරුවෙන් මේ දුම්රිය මැදිරි 20ක් දැන් අපිට වඩා වේගෙන් ඉන්දියාවේ දුම්රිය දියුණු වෙලා විදුලි දුම්රිය බවට පත් කරනවා. ඒගොල්ලෝ ඩීසල් ලොකෝමෝටිව්ස් ඉවත් කරනවා. ඒක නිසා මට 23ක් දෙන්න එකඟ වෙලා තියෙනවා. 20කුයි තව 3ක් ඒත් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ. දැන් මේ බස් නෑ. ඔබතුමත් දන්නවා CTB භාරව ඉඳලා උනන්දුවෙන් වැඩ කරපු ඇමතිවරේ බස් මම ගත්තේ නෑ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ බස් රත්තු 300-500ක් ලැබුණා. ඒ ලැබුණ එකට දවසකට 150,000 මාසෙකට 150,000 බැගින් ගෙවන්න ඕනේ. ගෙවන්න තමයි බස් 500 අරන් ඩිපෝ 104 බෙද හැරී. ඒ මම එන්න පෙර ඒ ටෙන්ඩරේ කැඳවලා තිබුණේ. ඒකෙන් තමයි ඒ බස් 500 ගත්තේ. අපි භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලගෙන තියෙන බස් 400ක් අලුත් වැඩියා කළා. ඒකෙන් 175ක් ධාවනයට දැම්මා. සමහර ඩිපෝ විසින් ඉතාම විශිෂ්ට ලෙස ඒ කාර්යය කළා තිබුණා. 400යි. එතකොට බස් 900ක් අලුතෙන් එකතු කළා. තව බස් 200ක් ගන්න අපේ ලසන්ත අලගියවන් නැමැත්තුමත් දන්නවා විදුලි බස්. මොකද ලෝකයේ ඔක්කොම රටවල් විදුලි බස් තමයි යන්නේ. 2030-2050 වෙන විට සස්ටේනබල් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් තිරසාර සංවර්ධන ප්‍රතිපත්තිය යටතේ අවශ්‍ය කරනවා විදුලි බස්. එතකොට බස්නාහිර පළාතේ විදුලි බස් ව්‍යාපෘතිය සඳහා සකස් කළා. අපි ඒ සඳහා ටෙන්ඩර් කැඳෙව්වා. ලක්ෂේ දීලා ටෙන්ඩර් ඉල්ලුම් පත්‍ර අරන් ගිහිල්ලා තිබුණා 8 දෙනෙක්. සමාගම් 8ක් ලෝකේ ඉන්න. එකම එක සමාගමයි ඉදිරිපත් වුණේ. බැලුවාම ඒ සමාගම මීට අවුරුදු 3කට ඉස්සෙල්ලා මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා ආණ්ඩුවට. මේ තියෙන ක්‍රමවේද අනුව එහෙම තනි යෝජනාවක් පිළිගන්න බෑ. ටෙන්ඩර් කැඳෙව්වහම තාපව අවුරුදු 3කට පස්සේ ඇවිල්ලා තියෙන්නේ ඒ සමාගම විතරයි. මේවා ප්‍රායෝගික දේවල්. ඉතින් ඒ සමාගම ඉවැලුවේට් කරලා ඒක හරි ගියොත් ඒ සඳහා අවශ්‍ය අනිත්යෙන් වල අනුමැතිය ලැබුණොත් ඒක පාරට දාන්න පුළුවන්. අපි ඇමතිවරේ තමන්ට බලය තිබුණත් තමන්ට හිතෙන දේ හිතෙන ආකාරයට කරන්න බෑ.
කරුවැමතුම තමයි මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
මම මිනිත්තු 5කින් ඉවර කරනවා සභාපතිතුමනි. මම අශෝක අබේසිංහ මන්ත්‍රීතුමා දන්නවා බස්රත් වගියක් කවුද ගෙනන්න. පාසල් බස්රත් 80ක් ශිෂ්‍යයන්ට යන්නේ. මේ 80 ලක් අශෝක් ලෙල්ලන්ට ගෙනාලා තියෙන රාජ්‍ය සමාගම. මම කිව්වා මේ බස්රත් ටික ළමයින්ට අරන් දෙන්න. මොකද බස් රථයක දැම්මිල මිලියන 90යි, මිලියන 50 ගානේ, මේ මිලියන 5 ගානේ, මිලියන 9ක් වෙන එක 5 ගානේ දෙන්නම් කිව්වා. මිලියන 4ක් බස් රථේ ලාභයි. නමුත් අපේ ටෙන්ඩර් හා ප්‍රොකියුමන්ට් ක්‍රියාවලිය විසින් අනුමත කළේ නැහැ. මං ඒවර සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා එක්ක සාකච්ඡා කළා. පාසල් ටිකට අඩු ගානේ ළමයිට ණයට හරි ටික ටික ගෙවන්න දෙන්න, දවසකට 3000 ගානේ ගෙවන්න ගන්න කිව්වා. ගන්න ඉඩ දුන්නේ නැහැ CTB එකට. මේ ඉන්න ඉංජිනේරුවරු හානි ප්‍රොකියුමන්ට් කොමිටි. බස්රත 16ක් ගෙනල්ලා තියෙනවා. ඔබතුමාලගේ කාලෙත් දන්නේ නැහැ. දැන් අවුරුද්දා. ඒ බස්රත 16 සුඛෝපභෝගී බස්රත 16 සල්ලි කියලා ගෙනල්ලා තියෙනවා. මේ ගෙනල්ලා තියෙන ලංකා අශෝක් ලේලන සභාගම රාජ්‍ය සභාගම. ගෙනන්න බස් ටික තියෙනවා. එක දවසකට ලක්ෂ ගානේ ලක්ෂ 16ක් පාඩු එක දවසකට. ඒක ගිහිල්ල වෙලා ඒ ගනුදෙනු කොන්නවා මේ යනවා අර කොමිටි දානවා මේ කොමිටි දානවා තාම ඉවර නැහැ. බස් 16 තියෙනවා. ඇමති කවුරු වුණත් එහෙම කරන්න බෑ. මොකද මේවා තියෙන්නේ වෙන යන්ත්‍රණයක් තමයි මේ රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඒක නිසා හරි අමාරුයි මේ කළමනාකරණයක් කරන්න. මොකද මේ දැන් මම CTB එකට මෙතෙක් කල් පැවතුන මේ ටයර් ටෙන්ඩරේ වෙනස් කළා. හැමෝටම ඉදිරිපත් වෙන්න පුළුවන් ටෙන්ඩරයක් දැම්මට පස්සේ අවුරුදු ගාණක් අකණ්ඩව ටයර් සපයපු සමාගමට වඩා රුපියල් 9000ක් එක ටයර් එකක් අඩුවෙන් කිලෝමීටර් 8000ක් වැඩියෙන් දුවන්න පුළුවන් ටයර් ගත්තා වෙන සමාගමකින්. අපිල් කළා. ඒ අවස්ථාවේ ඒකෙන් පරාද වුණා. දැන් මට විතරක් නෙමෙයි මුළු කැපිටල් මණ්ඩලයටම මේ ශේෂ්ඨාධිකරණයේ නඩු රුපියල් 9000ක් අඩුවෙන් ටයර් ගැනීම පිළිබඳව. ඉතින් මේවා මිනිස්සු හිතන්නේ බලාගෙන ඉන්න අයට තමුන්නාන්සේලා විපක්ෂයේ වශයෙන් කියලා දීලා තියෙන්නේ මේක හොරකම් කළා වංචා කළා දූෂණය කළා මේක ඉවර කළා. මේකේ තියෙන එක බැලුවාම දූෂණය නතර කරන්න ගියේ කාට එළවලෝ ගහන. දූෂණය නතර කරන්න ගිහිල්ලා ගියාම ඒ ජාවාරංකාරය ඔක්කොම එකතු වෙලා මිනිහෙක් හදලා දුම්රිය රියදුරෙක් ගිහිල්ලා කිව්වා මගේ ගෙදරට මේ සල්ලි මල්ලක දාලි වෙලා වෙන ඉන්දියාවේ කොම්පැනියක් ගෙනහල්ලා මේක සල්ලි ගෙදරට ගෙනහලා දුන්නා කියන. මං අල්ලස්සා දූෂණ කොමිසමට ගියා. මං අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියා. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පිළිපද කමිටුවට ගියා. අධිකරණයට ගිහිල්ලා කරුණු කියලා වෙලා තහනම් නියෝගයක් ගත්තා. තාම කිසි දෙයක උත්තරයක් නැතුව පමණක් නෙමේ. අමාත්‍යාංශයේ මේ ප්‍රධාන නිලධාරීන් සියලු දෙනාගේ රැස්වීමේදී මේ දුම්රිය සේවකයා රජයේ සේවකේ ඔහුගේ නමට චෙක් එකක් දුන්නාය කියලා විදේශ සමාගමක් ඇවිල්ලා අමාත්‍යාංශයට කිව්වා. මේ ඔක්කොම නිලධාරීන් දැද්දි තාම මේ සේවකයා වැඩ කරනවා දුම්රිය රියදුරෙක් ලෙස. දැන් සමහර අය හිතනවා ඇමතිට ඕනේ විදියට ඕන එකක් කරන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ. මේ යන්ත්‍රණය කුණු වෙලා මේක හැදිලා තියෙන විදිය අනුව මේක තුල ඉතාම අමාරුයි යම්කිසි සාධනීය තැනකට යන්න. එවන් තත්වයක් තුලත් අපි අපේ ආයතනවල අයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මම දේශපාලන වශයෙන් පත්වීම් කරලා නැහැ. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධුරයට පත් කළේ තමුන්නාන්සලගේ කාලවල හිටපු ලේකම්වරේ ඉංජිනේරුවරේ පළපුරුදු ඉංජිනේරුවරේ මම බාර දීලා කිව්වා මේක කරන්න. මගේ දේශපාලන හිතවත්කමකට නෙමෙයි. රාජ්‍ය නිර්මාණ නීතිගත සංස්ථාව මේ අර මරික්කාල මන්ත්‍රීතුමා කිව්වා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කාලේ නොයෙක් ඒවා කරලා ඒක විනාශ වෙලා කළමනාකරණයට යම්කිසි කෙනෙක් පත් වුණාම ඒ වගකීම නිසි ලෙස ඉෂ්ට නොකළාම එතන ආයතනය කඩා වැටෙනවා. මං ඒ සඳහා පත් කළා ඉංජිනේරුවරේ කුෂාන් කියලා මේ පිළිබඳ වාර්තා කරන්න කියලා. මේ ආයතනය ගොඩ ගන්න
කියලා
මේකින් විතරක් ඉවර කරනවා. ඒ රාජ්‍ය නිර්මාණ නීතිගත සංස්ථාවේ අපි උපදේශකාරක සභාවට දීලා තියෙනවා මේ ප්‍රශ්නේ මරික්කාල් මන්ත්‍රීතුමා මතු කරපු නිසා. රාජ්‍ය නිර්මාණ නීතිගත සංස්ථාව දහම් පාසල් ව්‍යාපෘතිය 2019 ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් දහම් පාසල් 28ක් ඉදිකිරීම සඳහා දහම් පාසලකට මිලියන 2.99කට රහිතව කොන්ත්‍රාත් 28ක් රාජ්‍ය සංවර්ධන නිර්මාණ නීතිගත සංස්ථාවට දීලා තියෙනවා. දෙවැනි අදියර මධ්‍ය සංස්කෘතික අරමුදලේ ප්‍රධාන පරිපාලන දහම් පාසල් 124කට ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් දීලා තියෙනවා. තුන්වෙනි යමනුම් දහම් පාසල් 28කට මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රධාන පරිපාලන විසින් පිරිනමන තියෙනවා. මේ ව්‍යාපෘති සඳහා සංස්ථාව වෙත ලැබෙන්න තියෙනවා මිලියන 86.7ක්. ඒ කොන්ත්‍රාත් ලැබීම සමගින් මුළු මුදල මිලියන 120ක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් වෙත කරන ඉල්ලීමක් කළා තියෙනවා. තාම දීලා නැහැ. මේ මුදල් ගෙවන්න ඕනේ. මේවා රාජ්‍ය අරමුදල් භාවිතය ගැන මේ පිළිබඳ උපදේශකාරක සභාවට විස්තර තියෙනවා. හොඳනම් මේ පිළිබඳ විවාදයක් ගන්න පුළුවන්. මට මේ කරුණ පැහැදිලි කරන්න යොමු වුණේ මම ඒ නිසා අපේ සිද්ධාර්ථන් උගත් ඇමතිතුමා ඊටම හොඳ අදහස් ගණනාවක් කළා. අපි යාපනයේ පාර සම්පූර්ණයෙන් ගලවලා අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වා අලුත් වැඩිය කළා. ඉන්දියන් න්‍යාය යෝජනා ක්‍රමයේ යටතේ පැයට කිලෝමීටර් 20ක් යන්න පුළුවන්. එතුමා සඳහන් කළා තව කංක සන්තුරේට මම අලුත් දුම්රියක් යාපනයේ ඉඳන් පටන් ගත්තා. ඉතිරි දුම්රිය මාර්ගය ජනවාරි ඉඳන් ගලවලා ඒ ටික හදලා දෙනවා. මේ සියල්ල කරන්න පුළුවන් වෙන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් පසු. එතෙක් ඒ සඳහා එක එක ආයතනේ මාර්ග සංවර්ධන අධිකාරියේ සියලු විස්තර ඇතුළත් දත්ත සංඛ්‍යා සහිතව සම්පූර්ණ ඇතිවෙච්ච ප්‍රගතිය පිළිබඳ කාර්යඵල වාර්තාව මම හැන්සාට් ගත කරනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්යඵල වාර්තාව මම සභා ගත කරනවා. මෝටරත දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යඵල පිළිබඳ වාර්තාව මම සභා ගත කරනවා. මෝටරත ප්‍රවාහන කොමසාරි දෙපාර්තමේන්තුවේ වාර්තාව මම සභා ගත කරනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වාර්තාව මම සභා ගත කරනවා. කොළඹ මහා කොළඹ ප්‍රවාහන ජාල වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති පිළිබඳ වාර්තාවක් සඳහන් කරනවා. විවිධ අභියෝග යටතේ මේ විශාල අමාත්‍යාංශයේ මිනිසුන්ගේ ජන ජීවිතයට සම්බන්ධ CTB, CGR, RDA මේ සියල්ල පවත්වාගෙන යාම සඳහා මේ සහාය සියලු නිලධාරීන්ට මගේ ස්තුතියත් ගෞරවයත් පුද කරමි. මේ වචන කිපය අවසන්.
මම ස්තුති කරමි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතුමා හැමදාම කියනවා මේ යහපාලන ආණ්ඩුව කාලේ බිලියන 12ක් ණය ගත්තා කියලා. ඒකට අපි උත්තර දීලා තියෙනවා කීප වතාවක්. ඒ ණය ගත්තේ 2015 කලින් ගත්ත ණයවල පොලිය ගෙවන්න. ඒ ඒ ඒ බිලියන 12න් 80%ක් 15 කලින් ගත්තවල ණය පොලිය. මෙතන රණ්ඩු වෙන්නේ නැහැ.
ඔබතුමාට මයික් එක දීලා තින් කියන්න ඔබතුමා.
පොඩ්ඩක් ඉන්නකෝ. අනිත් එක තමයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ කියලා තියෙනවා. පොට්ටුවේ ආණ්ඩුවේ වැටුනේ අර පළවෙනි අයවැයෙන් බිලියන 681ක් වැට් බදු ආදායම නැති කරගත්ත නිසා කියලා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කියනවා. මම චෝදනා කරන්නේ පොට්ටුවේ මන්ත්‍රීවරුන්ට. මොකද ඔවුන්ට විරුද්ධ වෙන්න තිබ්බ එකට. ඔව් විරුද්ධුන්නේ මං එංගලන්ත වෙච්ච කතාවක් ඔබතුමාට කියන්න. බොරිස් ජොන්සන් කියලා අගමැතිවරයෙක් හිටියා. ඔහු කෝවිඩ් නීති කැඩුවයි කියලා ඔහුට අස් වෙන්න වුණා. ඊට පස්සේ ආව ලිස්ට්‍රස් කියලා කාන්තාවක්. ලිස්ට්‍රස් මොකද්ද කියුවේ? බොරිස් ජොන්සන්ගේ ආණ්ඩු කාලේ මේ වැට් බද්ද වගේ විශාල බදු ප්‍රමාණයක් එක්කහු කරලා තිබ්බා. ලිස්ට්‍රස් මේ බදු ටික කැපුවා. මන්ත්‍රීවරු ඇහුවා, හරි මේ බදු ආදායම කපනවා, කොහෙන්ද මේක හොයාගන්නේ කියලා. එතකොට ලිස්ට්‍රස් කිව්වා මම ණය ගන්නවා කියලා. ඒ මන්ත්‍රීවරු කිව්වා ණය ගන්න බෑ, ගෙදර යන්න කියලා. තමුන්නාතලා යුතුකම් ඉෂ්ට කෙරුවේ නෑ. එදා ගෝඨාභය රාජපක්ෂ බිලියන 680 ගාණක් රජයේ ආදායම කපනකොට ඔබතුමාලා විරුද්ධ වෙලා තිබ්බා. You all did oppose.
හරි. දරු
ඔනේ මං කිව්වේ සංඛ්‍යා දත්ත සහිතව.
ඔබතුමාගේ ප්‍රශ්නයක්ද තියෙන්නේ නැත්තම්?
සංඛ්‍යා දත්ත සහිතව
ගරු ඇමතුමා
එතුමට කියන්න බෑ මේ ගෙව්වේ පසුගිය රජයේ පොලිය කියලා. පුළුවන් නම් මං අභියෝග කරනවා ඒක ඔප්පු කරන්න. මීට වඩා හොඳට විවාදයක් කරන්න පුළුවන් විපක්ෂ නායකවරයා මගෙන් ඉල්ලා සිටියා දින 7ක් විවාදයකට පුළුවන් නම් එන්න කියලා. මම කියන්නේ පැය 3ක් විපක්ෂ නායකතුමා කරුණාකරලා එන්න මේ ටිකට අපරාධේ පාර්ලිමේන්තුවේ කාලය ගත කරන්න එපා. රූපවාහිනී සංස්ථාව ලෑස්ති, ගුවන් මේ ITN ලෑස්ති. පැය 3කට තමුන්නාසලගේ නායකයා එවන්න.
පැය 3කට
එන්න.
මෙතුමා අහන ප්‍රශ්නට මම උත්තර දෙන්න ඕනේ අතිගරු ජනාධිපතිතුමාගේ ගහනෝ ගත්ත ගෑවලි මොකද්ද කිරුවේ කියලා.
හරි. ඔව් මරික්කර මැතිතුමා තාම කෙටින්
ගෙන ගුණවර්ධන ඇමැතිතුමා මගේ නම සඳහන් කරා.
ඔව්
මෙතන මම මගේ කතාවේදී කිව්වේ සජිත් ප්‍රේමදාස මැතිතුමා විහාරස්ථාන සහ දාම්පාසල් හදන්න පුද්ගලික අංශයට නොදී රාජ්‍ය අංශයට මේ ඉංජිනේරු සංස්ථාව සහ රාජ්‍ය මේ මොකක්ද අර මේ SDNRC එකට තමයි දුන්නේ. ඒක හරහා කිසිදු වංචාවක් දූෂණයක් වෙලා නැහැ කියන එක තමයි මම ඉතාම පැහැදිලි කිව්වේ. මොකද පුද්ගලික අංශයට ලබා දුන්නා නම් තමයි ඒකේ වංචාවක් වෙන්නේ. ඒ නිසා ඇමතිතුමා ඒක රාජ්‍ය අංශයට ලබා දීම කඩාවැටීමක් නෙමෙයි. රාජ්‍ය පුද්ගලික අංශයට ලබා දුනොත් තමයි හොරකම් කරලා කඩාවැටෙන්නේ.
හරිද?
ඉතින් ඒක කඩාවැටීමක් නෙමෙයි රාජ්‍ය අංශයට. නම් රජයේ මුදල් රජය තුල රඳනවා.
බොහොම ඉස්සතේ කරුව ඇමතිතුමා.
මේ සංස්ථාව තියෙන්නේ ගරු මන්ත්‍රීතුමා මගේ අමාත්‍යංශයේ යටතේ. මම ඒකට ඉංජිනේරුවරයෙක් පත් කළා තියෙනවා සභාපතිවරයා වශයෙන්. එතුමා වාර්තා කරලා තියෙනවා එතුමාට තවදුරටත් පඩිගෙවාගෙන පවත්වාගෙන යන්න බෑ. මීට කලින් හිටි පාලනය විසින් ගත්ත ඉතාම වැරදි සාගත තීන්දුව නිසා දැනටත් මිලියන 120ක් ගෙවන්නේ නැතුව ඒ සල්ලි ටික සේවකයන්ට වැටුප් ගෙවීම සඳහායි ඉල්ලා සිටින්නේ. ඒක නිසා මම කිව්වේ නෑ දහම්පාසල් වලට කොන්ත්‍රාත්තුව දීපු එක වැරදි කියලා. මම කියන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ යටතේ ඒ ඝනදෙනු නිර්වෘල් කරන්න ඕනේ. ඔබතුමා ඇමතිවරයෙක් වෙලා හිටියත් මං ඇමතිවරයෙක් වෙලා හිටියත් ඒ කාලෙදි වෙච්ච ඝනදෙනු වලට වගකීමියුත් එක්ක ඉන්න ඕනේ. නැත්නම් මහජන මුදල් වලට වග කියන්න කෙනෙක් නැහැ.
හරි බොහොම ඉස්සතේ කරා.
ඒක නිසා තමයි අර විවාදෙට එන එක තමයි.
අනේ කරුමන්තුමා වෙලාව නැහැ. වෙලාව සීමා කරලා තින්නේ. නිකන් අනවශ්‍ය ප්‍රශ්න වලට යන්න එපා. එතුමා උත්තරයක් දුන්නානේ. කරු විජිත හේරත් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 14ක් කාලයක් තියෙනවා. මේ ඔබතුමා මේ එක එක වෙලාවට ඇවිල්ලා මේ ඕම ප්‍රශ්න අහන්න බෑ මේ සභාවක්. කරුණාකරලා වාඩි වෙන්න.
ගරු සභාපතිතුමනි. ගරු
ආ පොයින්ට් ඔෆ් ඕඩර් එක කියන්න මොකද අංකේ? අංක කියන්න. අංක කියන්න ඔබතුමා. මරික්කාර මැතිතුමා.
පොයින්ට් ඔෆ් ඕඩර්. දැන් ඒක විවරණ
නෑ ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එක නෙමෙයි.